එක ප්‍රශ්න ටිකක් කතා කරමු. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩා ගන්න ආකාරය, වඩින ආකාරය කොහොමද කියලා බලමු. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පදන් වීර්ය කියලා කියන්නේ අරමුණ වැරැද්දට කටයුතු කරනවා කියන එකක්ද? හතර ආකාරයි වීර්ය. උපං අකුසල ධර්ම දුරු කරන්ට, නෝපං අකුසල ධර්ම නොපිළින විදිහට, නෝපං කුසල ධර්ම වැඩෙන විදිහට, උපං කුසල ධර්ම දිනු වෙන විදිහට කටයුතු කරන එක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. කියන්නේ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඉඳගෙන හතර විදිහේ කුණී වියවක දිහෝ අපිට යම් ඉරියව්වක ඉන්න යම් ධර්මයක් මෙනෙහි කරන අපිට සිහි නොවන තියෙන්නේ. එතන විශේෂයෙන්ම සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්නේ තියෙන්නේ. ඒ කියන්නේ කය කෙරෙහි, වේදනාව කෙරෙහි, සිත කෙරෙහි, ධර්මාරම්මන කෙරෙහි අපේ අවධානය තියෙනවා, සිහිය තියෙනෝනේ. එතකොට කොහොමද සිහිය තියන්නේ? සිහිය යෙදෙන්නේ රූපේ කෙරෙහි. නැතනම් රූපය හම්බ වෙනකොට රූපය අරගෙන උපන් අකුසල විතරකයක් කරනවා. මේක දුර වෙන නූපන් අකුසල විතරකේ නූපදින විදිහට, උපන්න කුසල ධර්ම වැඩෙන නූපන් කුසල ධර්ම උපදින විදිහට අපි කියමු. දැන් අපිට මම ඉන්නේ කියන කාරණා කියන තැනකනම් තියෙන්නේ. එතකොට මම මගේ මගේ ආත්මය කියන ස්වභාවය නම් තියෙන්නේ. මෙතන තියෙනවා උපන් අකුසල ධර්මයක්. මම මගේ කියන අපිට කුසල ධර්මය කියනකොට එකක් හොඳට තේරුම් කරගන්න ඕන. දැන් නිවනට සාපේක්ෂව, නිවනට සාපේක්ෂව සබ්බෝපත්තිය නිබ්බාණං අදින්තෝ සබ්බෝපත්තිය දුක්ගති නාම. නිවන සාපේක්ෂ සියලු උප්පත්ති දුක්ගති. එතකොට දැන් අකුසල කියනකොට දැන් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී සතිස් බෝධිපාක්ෂික ධර්මයට සාපේක්ෂ නිවන සාපේක්ෂවයි වෙන්නේ. ඒ කියන්නේ දැන් ලෝකිතුලදී නම් ලෝභ, දේශ, මෝහ කියන අකුසල චෛතසික යෙදුන සිත් තුළට කියන අකුසල කියලා. නමුත් අපි මෙහෙම මතක් කළොත් දැන් මෙතනදී ලෝභ, දේශ, මෝහ කියන අකුසල මට්ටම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ නමුත් අපිට උගදි වෙනවා. දැන් මෝහය කියන එක මෝහමූලික චෛතසික අකුසල නෙමෙයි. ඒ ලෝභ, දේශ, මෝහ කියන තුනේදී මෝහමූලික චෛතසික අකුසල. නමුත් විචිකිච්ඡා සහගත මෝහය කියන එක අකුසල නෙවෙයි කියලා පෙන්නනවා. විචිකිච්ඡා සහගත මෝහය. එතකොට මේ විචිකිච්ඡා සහගත මෝහයේ ඉදිලා තියෙනවා හැම අරමුණකම. අපි කුසල සිතක වුණත් මොකද අපි කියමු දැන් මම මගේ කියන මට්ටමේ ඉඳලා අපි ලෝකෙ තුල කුසලයක් කළා නිර්වාණ ගාමිනී මාර්ගයේ නැත්තම් මේ විදර්ශනා ඥානයේ ඇතුළ නැතිවම නම් මෝහයක ඒක ඇවිල්ලා තියෙනවා ලෝකෙ තුල ඒ මෝහය අකුසල කියන සිතකින් හම්බ වෙන්නේ නැහැ අපිට දැන් පිනක් කරනකොට එතන මම මගේ කියන මට්ටමේදී කෙලෙසයක් එක්ක යම් මෝහයක් තියෙනවා නමුත් ඒ මෝහය දැන් මෙතන උපදින සිත කුසල තේරුම් ගන්නේ එතකොට නමුත් මෙතනදී මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම අපිට සත්‍ය සම්පජන් සිහි නොවන දෙක ඉදෙන්නුන සම්පජන් කියනකොට මොකද උතනදී මෙහෙම කාරණාවක් තියෙනවා දැන් මේ සම්පජන් කියන එකේදී සාත්තක සම්පජන්ය සප්පාය සම්පජන්ය ගෝචර සම්පජන්ය අසම්මෝහ සම්පජන්ය කියලා සම්පජන්ය හතරකට බෙදෙනවා එතකොට සම්පජන්ය කියන්නේ නුවණින් දැනගෙන කරනවා කියනකොට ඒ නුවණ කියන එක හතර කාරණාවට බෙදෙනවා ඒ කියන්නේ සාත්තක සම්පජන්ය කියලා කියන්නේ දැන් අපි රළුවට මතක්වක් වශයෙන් ගමනක් යන අපිට නිකන් හිතනවා කියන්නේ ඒකේ ඒ ගමනේදී අර්ථානර්ථ දෙක නුවණින් බලන්න කියනවා ඒකෙන් දැන් මේ ගමනේ මට මෙලව පරලෝ දෙකට අර්ථයක් වෙයි නම් ඒක කරන්න ඒකෙන් වෙන්නේ අනර්ථයක් නම් මෙලව පරලෝ වල අනර්ථයක් නම් ඒක අතහරින්න ඒක කරන්න ඉස්සලා අර්ථානර්ථ දෙක නුවණින් මෙහෙය කරන එකට කියනවා සම්පේකත් නුවණින් මෙහෙය කිරීම ඒක තමයි සාර්ථක සම්පදන්නේ ඊට පස්සේ සප්පාය සම්පජන්ය නිවනට මෙහෙය සිත් ඇතු නැත්නම් මනුස්ස මට්ටමට ගෝචරද මේක සප්පායද අපි කියමු අනවශ්‍ය පුද්ගලයන් යන තැනකට නැත්නම් රාගහලකට නම් මේ වගේ තැනකට ගියාම අපි විශේෂයෙන් දැන් පැවිදි කියමු දැන් සිනමා ශාලාවකට හෝ තැනකට හෝ හවිසියේ ගිහිල්ලා හිටියොත් මම වෙන මොකක් හරි දෙයකට යන්න පුළුවන් නමුත් මට මේක ගෝචරද නැද්ද කියන එක බලන්න ඒ කෙනාගේ චරිතය ඇතුළත තමන්ට ගෝචර සම්පජන්නේ ඒ කියන ගෝචර ගෝචර බව නොවන සලකල් තමන්ට ගෝචර නම් එතෙන් දැන දා ගෝචර නම් ඒක කතා වෙන්නේ ඊට පස්සේ සප්පාය සප්පාය ඊට පස්සේ තමන්ට හිත පිණිස නම් පවතින්නේ ඒක කරන්නේ නැතිනම් අතහරින්න ඊට පස්සේ අසම්මෝහ සම්පජන්නේ කියලා ඊට පස්සේ තියෙනවා අසම්මෝහ සම්පජන්ය දැන් මේ සතිපට්ඨානයේ විශේෂයෙන්ම මතක් කරන්නේ අසම්මෝහ සම්පජන්ය දැන් අවිකන්තේ පටික්කත්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිත සම්පජානකාරී හොති සම්මිතේ පසාරිත සම්පජානකාරී හොති කියන අසම්මෝහ සම්පජන්ය අසම්මෝහ සම්පජන්ය කියන්නේ එතෙදි සම්මෝහය පෙන්නනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම අපේ ජීවිතය හා යෙදিলা බැඳලා තියෙන මෝහය සම්මෝහ ස්වභාවය. එතකොට මේ සම්මෝහ ස්වභාවයේ අකුසලයක්. එතෙන් සාපේක්ෂ අපිට. ඒකෙන් මම මතක් කළේ මේ අකුසල සිතකින් බලන්නේ නැහැ කියන මට්ටමක නෙමෙයි මෙතෙන්දී බලන්න ඕනේ. ඉදිරියට යනවා යනවා කියන එකේදී අපිට ලොකු අකුසල සිතක් නැහැ. මෙතෙන්දී නමුත් සතර සතිපට්ඨාන සතර සම්ප්‍රදාය වීදී කියනකොට දැන් මෙතනදී උපන්න මෝහයක් තියෙනවා නම් ඒ මෝහයට මේක අකුසල් කියන ගමනේ ආйти වෙනවා එතකොට ඒ අකුසලයේ තුලම ඉන්නවා කියන්නේ නැවත නැවත ඒ මෝහ ස්වභාවයෙන් තහවුරු වෙනවා නෝබ මෝහය උපදින විදිහට ඒකට අපි තබන්න ඕනේ උපන්න මෝහය කියන්නේ මම යනවා එනවා කියන මට්ටමේ ඒ මෝහයක් වෙන ඒක දුර වෙන විදිහට එහෙනම් මම යනවා එනවා කියන එක ඇති නොවෙන විදිහට මතුවෙන්නේ තහමකේ ඉන්නවා. එතකොට ඒකට කියනවා අසම්මෝහ සම්පජන්ය කියලා. එතෙන්ද අර මම ගොඩක් දුරට මතක් කළේ මෙහෙම සිද්ධියක් ගැන. ඇත්තටම මේ කර්මාගම පොඩ්ඩක් ගැන මතක් කරමු දැන්. අපි දන්නවා මේ භාවනා කරන එකේදී අපි ඊගාවට පොඩ්ඩක් කතා කරනවා මේ නාම රූප ධර්මයෙන් පිරිසෙන් දකින්න. දැන් දිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප දෙක පිරිසෙන් දකින්න. එතකොට අනුමානයට රළුවෙන් අපි මේ ටික දැනගෙන තියෙනවා. ඒකදී අපි ප්‍රළු වශයෙන් මතක් කළොත් දැන් මේ රූපේ රූපේ කොටස් ටික වෙනම අපි බලනවා. කේසන් ලොම් නියද ධම්මස්නාර මේ වගේ තමන්ට අනුපිළිවෙලට හරි වේවා ප්‍රකට කොටස් හරි බලලා දැන් කනගුණ ආහාර නිසා මේ රූපේ හැදෙනවා කියලා බලන්න. එතකොට බත් පාන් කෝපි මුං ඇට මේව සත්‍යයේ කිනම සත්‍ය කෘතිය කොටස් නෙමෙයි. එතකොට ඒ නිසා මේ රූපේ හැදිලා තියෙනවා හොඳට දැක්කා. ඊට පස්සේ අපි දන්නවා පෙර අවිද්‍යා කර්මය නිසා කර්මාන් රූප වශයෙන් මේ විඥානය මේ රූපෙට දැසගත්තට පස්සේ ඒ කර්මාන් රූප පැමිණි විඥානය මේ කය ඇසුරු කරගෙන ඉන්නවා. එතකොට ඒ විඥාන නිසා මේ රූපයේ ඉරියව් පැවැත්ම වෙනව නැද්ද කියලා. එතකොට නාම ධර්මත් එක්කට ප්‍රත්‍යතික වෙනම බැදී යුතුයි රූපෙට ප්‍රත්‍යතික වෙනම බැදී යුතුයි. ඕකට අර පෙන්නවා උපවාවක්. දැන් අන්ධයෙකුයි පිළකුයි අරගෙන දැන් අන්ධයාට මේ ඇවිදින්න පුළුවන් පේන්නේ නැහැ. කකුල් දෙක නැති පිළෙක් ඉන්නවා එයාට පේනවා ඇවිදින්න බෑ. දැන් මේ දෙන්නට ගමනක් යන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? පිලා නැගෙන අන්ධයාගේ කරට නැගලෝ. දැන් මේ දෙන්න හේතුවෙන් ගමන යනවා. දැන් පිලා මොකද කරන්නේ? කර උඩ ඉඳගෙන එයාට පාර පේනවා එහාට මෙහාට මෙයාව හරවනවා. නොපෙනුනාට කකුල් තියෙන හින්දා අන්ධයා මොකද කරන්නේ? යනවා. අන්ධයයි පිලායි දෙන්න එකතු වෙලා මේ ගමන සිද්ධ වෙනවා වගේ ධර්මය පෙන්නන්නේ රූපය කියන එකට යන්න පුළුවන් නමුත් ඇස් නොපෙනෙන අන්ධයා වගේ. හිත කියන එකට පේනවා නමුත් යන්න බැරි පිලා වගේ. දැන් මේ දෙන්න එකට එකතු වෙලා තමයි මේ යනවා එනවා කියන සිද්ධියක් වෙන්නේ. දැන් ඒකෙදි අන්ධයාව හොඳට ඉස්සෙල්ලා බලන්න ඕනේ අපිට මේ දෙන්නෙක් දැන් මේ ගමන යන්නේ කියන එක තේරෙන්න ඕනේ. ඉස්සෙල්ලා අන්ධයාව ඇස් නැහැ නමුත් අන්ධයාව බලනවා වගේ රූපය ගැන හොඳට බලනවා. කන ගුණ වත්පන් ගෞරවුන් ඇට මේ ආහාරය නිසා හැදෙනවා මේ ශරීරය. එතකොට හම මස් ලේනහර. එතකොට රූපය ගැන හොඳට බලනකොට උගලන් තේරෙන්නේ යම්සේ මලමිනියක්ද එසේ මේ කය. දැන්ද මලමිනිය වගේ මේ කය. මේ කය යම්සේද මලමිනිය එසේ. ඔය විදිහටයි කිසිම හැඟීමක් දැනීමක් යෑමක් එහෙම මුකුත් කරන්න බැරි. මේ රූපෙන් මේ ශරීරයෙන් රූප බලනවා ශබ්ද අහනවා ගඳ සුවඳ ගන්නවා එහෙම නෙමෙයි. ඊට පස්සේ කනගුණ ආහාර හැදුණු මේ රූපය තියෙනවා. කර්මාන රූපව පැමිණි විඥානේ මේ කය ඇසුරු කරගෙන තියෙනවා. හරියට අපි අස්සේගේ පිටේ නැගලා ඉන්නවා. ඈ එතකොට සිංහෙක්ගේ පිටේ අලියෙක්ගේ පිටක නැගලා ඉන්නවා වගේ මේ විඥානේ මේ කය පිට නැගලා ඉන්නේ. කය ඇසුරු කරගෙන තියෙනවා. කය ඇසුරු කරගෙන මේ හිත පවතින නිසා කය සවිඥානිකයි. කය උඩ හිටගෙන පිහිටගෙන ඉඳලා මේ හිතෙන් තමයි රූප බලන්නේ ශබ්ද අහන්නේ. මේ මාධ්‍ය පිහිට හිටින්න පොළොව විතරයි මේ රූපය මේ හිතට. එහෙම ඉඳගෙන දැන් රූප බලනවා ශබ්ද අහනවා ගඳ සුවඳ ලබනවා රස විඳිනවා. එතකොට එයාට භූමිය විතරයි මේ කය. එතකොට අපි දන්නවා මෙතන කනගුණ ආහාරයෙන් හැදුණු රූපය ඒ රූපය ඇසුරු කරගෙන මේ කර්මානුරූප ප්‍රමුඛ විඥානය. ඒ විඥානයත් මේ රූපයෙන් කියන දෙන්න ධර්මතර දෙක නිසා මේ ඉරියව් පැවැත්ම වෙනවා නේද? යන්න ඕනේ කියන සිතක් ඇති වුණාම මේ කය ඇසුරු කරගෙන ඉන්න ඒ සිතෙන් විඤ්ඤාති රූප උපදිනවා. ඒ රූපය නිසා මේ කය සැලෙවීම වෙනවා වායු වෙලා. එතකොට මෙතනදී අසම්මෝහ සම්පජන්ණය කියනකොට අපිට තේරෙන්න ඕනේ මේ නාම රූප දෙකක ක්‍රියාවලියක් තියෙනවා. එතකොට අපි දන්නවා රූපය විනමම සිද්ධිය. චුට්ටක්ව සම්බන්ධයක් නැහැ බලන ආහන දැනගන්න එකට කනගුණ ආහාරයෙන් හැදිලා හැදුණු මේ රූපය ඒක විනමම සිද්ධිය. ඊට පස්සේ ඒ ආහාරය නිසා හැදුම රූපය ආහාරය නැති වෙනකොට කවදා හරි විතරම නැති වෙනවා. ඊට පස්සේ ඒ පොළොව නැත්නම් ඒ සතාගේ පිටෙන් බහිනවා. බහලා වෙන සතෙක් පිටෙන් නැගිනවා වගේ. ඊට පස්සේ නාම ධර්ම ඇති වෙන මූලයේ වෙනම එකක්. අවිද්‍ය සංඛාර විඥාන කියලා කිව්වේ ওই ටික තමයි. ඈ මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ විඥානේ මේ කය අතුරු කරගෙන පවතිනවා. එතකොට දැන් මේ රූප බලනවා, සද්ද අහනවා, ගඳ සුවඳ ලබනවා කියන දේවල් ටික ඔක්කොම කරන්නේ හිතෙන්. ඔක අපිට සර්කානුකූලව හිතලා බලන්න පුළුවන්. ඇත්තටම දැන් කෙනෙක් මරුවා කියලා කියන්නේ මොකද මේ විඤ්ඤාණය නිරුද්ධ වුණා. එතකොට මේ රූපයේ සමව තියෙන නමුත් යා රූප පෙන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ ඇහෙන්නේ නැහැ, මුකුත් දැනෙන්නේ නැහැ. එහෙනම් අද මේ ඇහැට රූප පේනවා හැමනේ මේ ඇහැමින්ම කරගෙන බලන්න එපා. ඇහෙන් රූප බලනවා කියන මට්ටමේ නෝර තමයි මම ඌ ඇහැ. නැත්නම් ඇස් සහිත මම රූප බලනවා කියන අදහස තියෙනවා. දැන් ඕගලන්ට අදහසක් එන්න ඕනේ මේ කය කියන එක ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි රූප බලන්නේ. අපි කියමු දැන් මේ සාමාන්‍යයෙන් අපි ඉන්නවා. දැන් වටේම මේ වීදුරු තියෙනවා. දැන් මේ වීදුරු ඉස්සරහට කවුරු හරි ආවොත් ඉන්න තැනින් ධර්ම අපි දකිනවා. දැන් මේ මම එක කතා කර කර ඉන්නකොට අර වීදුරු ගාවට කවුරු හරි එනවා. ඕලට තේරෙනවා ඉතින් කවුද ආව වගේ කියලා. ඊට පස්සේ මංගාව බලාගෙන මගේ ඇහැ දිහා බලාගෙන එක නතර කරලා ඒ පැත්තට හැරලා බලනවා. ඒ දොරටුව දිහා බලනකොට දොරින් එහා එන්න කෙනා පේනවා. ඕගොල්ලෝ හැර බලනකොට දොරටුව දිහා බලනකොට දොරටුවයි ඕගොල්ලෝ හැරලා බලන මේ තුන් දෙනා එකට එකතු වෙනකොට රූපයක් දකින්න රූපයක් ස්පර්ශුනා කියන කර්මතය යනවා. ඒ වගේ භවංග මට්ටම කියලා කියන්නේ ඔය තමයි අපි පුද්ගලයා කියලා මම කියලා කියනවනම් කියනවනම් ඔය මම කියන හැඟීම. මෙයා එතන ඉන්නකොට මෙයා හදාගත්ත දොරටු හයක් තියෙන ගේ ඇතුලේ තමයි මේ ඉන්නේ. ඇහැකන දිවනාසය ශරීරය කියන්නේ මේ දොරටු ටික. මේ දොරටු ඉස්සරහට කවුරු හරි ආවොත් ඇහැට මොකක් හරි ගැටුමක් මොකද කරන්නේ? ද්වාර වචන කියලා ඒ දොරටු දිහා හැරෙයි. දොරටු දෙයම වෙනකොට දොරටු දෙය හැරෙන්න කියලා බලනවා. ඔන්න බලලා ආයෙත් එනවා. එතකොට ඊගාව දොරටුවට ආපහු හැරලා බලනවා. බලනකොට දොරටු දෙය හැරෙන්න කියලා හඳුනා ගන්නවා. ආයෙත් බලනවා. එතකොට මෙතනදී දොරටුව කියන්නේ ගේ කියන්නේ පුද්ගලයා නෙමෙයි. නේද? දැන් මේ ශාලාව කියන්නේ පුද්ගලයා නෑ. ඒ වගේ පුද්ගලෙන්න ගේ. මේ රූපේ කියන්නේ මේ විඤ්ඤාණය පවතින ගේ. කර්මානුරූපව හැදුණු. එතකොට ඉබ්බවගේ කටුවක් අරගෙන යනවා වගේ අපි යන යනතට මේ ගේ තරම යන්නේ. එතකොට අවශ්‍ය වෙනකොට ගේෙන් ඔළුවට දාන එළියට දානවා රූපයක් බලනවා. එළියට දාලා සබ්ද සංඥාවක් ගන්නවා. අහ ඇතුළට යනවා. කොහොම තමයි ඉන්නේ. එතකොට මෙතනදී අපිට තේරෙන්න ඕනේ දැන් අසමෝහ සම්පජාන කියනකොට මේ ඉඳගෙන ඉන්නකොට භවනා කරනකොට හොඳට රූපය ගැන වෙනම දැනිය යුතුයි. මේ රූපය කියන එක කන බුන ආහාරය නෙදුනහම් මස්ලේන ආහාර මෙහෙම බලලා මේ කය ඇසුරු කරගෙන ඉන්න හිත නිසා මේ ඉරියව ගලවතුම වෙනවා නේද? මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතේ මේ රූප සද්ද දකිනවා නේද? කාලයක් යනකොට මේ රූපයට මෙන්න කියලා මම රූප බලනවා කියන ගතිය අඳුනනවා ටික ටික. ඔතෙන්ට හිත දෙන්නේ නැතිනම් කවදාවත් මේ මම යනවා එනවා මම බලනවා මම රූප සද්ද අහනවා කියන මෙන්න නවත්තන්න බෑ. ඇයි අපිට දැන් ගේම මම වෙලා නැතිෙන්නේ? ගේම මම දෙන්නේ කියලා නැහැ. නමුත් ඇත්ත තමයි මේ නාම රූප දෙක කියනකොට රූපේ වෙනම සිද්ධියක් නාම ධර්ම වෙන වෙනම සිද්ධියක් මේ දෙන්න එකතු වෙලා කරන සිද්ධිය. එතකොට මෙන්න මේ විදිහට අපි උපදින හැම අරමුණකම තිබුණොත් උපන්න රාග දේශ මොහයක් තියෙනවා නම් ඒක නැති වෙනවා. නූපන්න රාග දේශ මොහ වලට ඇති වෙන්න හේතුවක් නැහැ. එතකොට උපන්න කුසලයේ දැන් මෙහෙම බලනකොට යම් අලෝභ දේශ මොහ කුසලයක් උපන්න නම් ඒ උපන්න කුසලේ මතුමතුවේ වැඩෙනවා. නූපන් කුසල දරුව මතුමතුවේ උපදිනවා. එතකොට උත්තර තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්යයම. මොකද නූපන් කුසල් උපදිනවා කියන තැනක ඉන්නකොට නූපන්න අකුසලය නූපදුනා කියන සිද්ධිය වෙනවා. උපන්න කුසලය වඩනවා කියනකොට නූපන් කුසලය දුරු කරනවා කියන එක වෙනවා. මේ උපන් අකුසල් පවතිනවා නූපන් අකුසල් උපදිනවා කියන න්‍යායය තිබුණොත් නූපන් කුසල් ඉපදිනවා උපන් කුසල් වැඩෙනවා කියන එක නැහැ. ඒ දෙන්න හිතියොත් මේ දෙන්න නැහැ. එතකොට මේ දෙන්නේ දුක් සමුදය පැත්තේ දෙන්නේ මාර්ගය පැත්තේ. එතකොට හැම වෙලාවෙම අපි සිහිය නුවණ නැතුව ඉන්න හැම වෙලාවකම උපන් අකුසලයේ තියෙනවා. එතකොට උපන් අකුසලයේ තිබුණාම නූපන් අකුසලයේ උපදින්න පුළුවන් විදිහකයි ඉන්නේ අපි. තාම ඉපදුනේ නැහැ. නමුත් මම මගේ කියන කාරණා මුල් කරගෙන ඇලීම ගැටීම ඇති වෙන්න පුළුවන්. මට තරහ යනවා. මට ආසයි වෙනවා කියන දැනකින් නූපන් අකුසලයේ උපදින විදිහකයි ඉන්නේ. උපන් අකුසලයේ පැවැත්ම තුලක හිටියු ඒක දැන් රළු විදිය අකුසලයක් නොවන රළු විදිය අකුසලයක් උපදින විදියට ඉන්නේ. ඊට පස්සේ දැන් අපිට උපන් කුසලයක උපන් කුසලයේ වැඩි වෙන විදියට නෝපන් කුසලයේ උපදින විදියට ඉන්නවා කියනකොට මේ වගේ ධර්මක පිළිපියුත් ඉතින් මෙතෙන්දි මේ සතර සංඥා ප්‍රධාන වීර්යයේදී ගන්න ඕනේ උපන් නෝපං අකුසලේ නෝපදනවා උපං අකුසලේ දුරු කරනවා නෝපං කුසලේ උපද්දනවා උපං කුසලේ වැඩි දියුණු කරනවා කියනකොට ඔන ඔය වගේ අර්ථයකටම මොකද මේ කය කෙරෙහි වේදනාව කෙරෙහි හිත කෙරෙහි ධර්ම ආරම්මණය කෙරෙහි බලන්න කියලා. එතකොට ඔන රූපයේ කෙරෙහි හොඳට බලනවා මේ රූපයේ මම රූපයේ මගේ ආත්මය කියන එක මෙදෙන විදිහට රූපය කියන එක හේතු ප්‍රත්‍ය කනගුණාහාර ඊට පස්සේ නාම ධර්ම ටික මම නාම ධර්ම ටික මගේ ආත්මය කියන එක මෙදෙන විදිහට නෑ කර්මානුරූපව පැමිණේ නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි තණ්හාවෙන් බැඳි විඥානේ මේ කාය ඇතුළු කරගෙන තියෙනව නේද කියලා බලනවා. එතකොට ඒ මම හින්දවත් මමවත් නෙමෙයි මේ නාම රූප දෙකක් ඇතුළ නොදන්නාකම නිසා මම කියලා අදහසක් ඇති වෙනවා. ඒක මම කියන එක අදහසක් දෘෂ්ටියක් කෙලෙසයක් මොකක් නිසාද? අවිද්‍යා පත්‍ය සංඛාර. මම කියන මගේ කියන මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කෙලෙසය. මොකක් නිසාද මේ නාම රූප දෙක නොදන්නාකම නිසා? රූපේ වෙනම සිද්ධියක් නාමයේ වෙනම සිද්ධියක් මේ ප්‍රත්‍යයෙන් හටගත් රූපය ඇසුරු කරගෙන මේ ප්‍රත්‍යයෙන් හටගත් නාමය පවතිනවා. මේ දෙන්න නිසා මේ ඉරියව් ප්‍රත්‍යම වෙනවා. මේ බව නොදන්නාකම නිසා නේද කියලා මේ වගේ මොනින් බැලිය යුතුයි සම්මර්ශනයක්. එතකොට සතර සංඥා ප්‍රධාන වේ. එතකොට මේ විදිහට මේ පදන් වීර්ය කරනකොට අහුවෙලා තියෙන කාය වේදනා චිත්ත ධම්ම කියන රූප සහ නාම කියන ධර්මතාව දෙක කෙරෙහි තියෙනවා. එතකොට මේ ටික කරනකොට ඉද්ධිපාද කියන මට්ටමට ඉද්ධිපාද කියලා කියන්නේ සමුර්ධ වෙනවා. තමන් යම් ධ්‍යානයක් ලබන්න නම් අදහස ඒක සමුර්ථ වෙනවා. එතකොට යම් අධිගමයක් ලබන්න නම් ඒක සමුර්ථ වෙනවා. එතකොට යම් ඉර්ධි විද්‍යාවක් ලබන්න නම් ඒක සමුර්ථ වෙනවා. මට්ටමට ඒක කියලා ඡන්ද චිත්ත විරිවිමස කියලා ඒකේ ලක්ෂණය තමයි මෙහෙම කරගෙන යනකොට අර වෙනද වගේ කසාය බොනවා භවනා කරන්න වගේ මට්ටම නැහැ. නැත්තම් බලෙන් පිටිපස්සෙන් තල්ලු කරන ගැතිය නැතු තමන්ටම කැමැත්ත මේක කරගෙන යන්න කැමැත්ත ඇති වෙන දවසක් එනවා. ඔය ඉද්ධිපාද වල ලක්ෂණ. ඊට පස්සේ එහෙම නැත්තම් තමන්ට මේක කරගෙන යන්න තමන්ටම හොඳ වීර්යයක් නැත්තම් තමන්ටම හොඳ විමර්ශාවක් එනවා. තමන්ගේම හිත බැදී වෙන මේක කරගෙන යන්න. මොන ඉස්සෙල්ලයි තමන්ටම කරගෙන යන්න ඕන කියන ලක්ෂණ එනවා. ඊට පස්සේ එයාට එනවා ඉන්ද්‍රිය කියලා කියන සද්ධා සති විරි සමාධි ප්‍රඥා මේ ටික ප්‍රධානයි. ඒ කියන්නේ දැන් අරමුණ ගන්නකොට අපි දන්නේම නැහැ නීවරණ ටික තමයි ඉස්සරහට කියලා පිළිගන්නේ. නීවරණ පෙරට යන්නේ අපේ මනස. ඒ කියන්නේ මොන හරි දෙයක් එනකොට දන්න විස්තර ටික තමයි ඉදිරියපත් වෙන්නේ. ඒකයි අපි හොඳට මේ වඳුරන්න කරන්නේ දන්නේ. අර ප්‍රධානයි කියනකොට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බෝ මොනවා කුමන හෝ අරමුණක් බලද්දී මේ කුසල මේ ඉන්ද්‍රිය ටික තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අකුසලයක් එන්නම නෑ මෙයා ඉදිරිපත් වෙලාම ඉන්නේ. දැන් අපිට වෙන්නේ අකුසලයේ කියන කායයෙන් ගන්න වෙන නිරායයෙන් එන්න ඉන්නේ නීවරණ ටික. ඇහැට පේනකොටම නීවරණ දෙකට තමයි යන්නේ. ඒ කියන්නේ චිත්ත විද්‍යාවක වොත්තපණ කියන මට්ටමට නෝ නීවරණ කියන මේ භාගය තමයි හරන්නේ. එතකොට ජව මට්ටමෙන් දැනගන්නේ අපි කෙලින්ම කෙලස් නීවරණ ධර්ම ඇති වෙනදී. ඉන්ද්‍රිය කියන මට්ටමේදී ඔය චිත්ත විදියේ වොත්තපන කියන තැනදී මේ සද්ධහ සති විරි සමාධි පඤ්ඤා කියන මේ බලදී ටිකක් තමයි හලන්නේ. එතකොට දන්න දැන රූප සද්ද ගන්ධ ඔය ඕනක දැනගන්න මට්ටමේ කුසල්වන හැම වෙලෙම යහපත්. එතකොට හැම අරමුණක්ම කරනකොට මේ ධර්මතා පහ ප්‍රධාන වෙන කාලයක් වෙනවා. ඒ දුරට තව දුරට කරනකොට එහෙම බලවත් වෙන කාලයක් වෙනවා. ඒක තවදුරට කරනකොට යම් අවබෝධයක අංගයක් වෙන කාලයක් යනවා. ඊට පස්සේ තමයි නිවැරදි සිහිය සම්මා සති කියන මට්ටමට එන ආර්ය ශ්‍රැංග වර්ගයේ ලක්ෂණ. එතකොට මම මේ මතක කළේ මේ වගේ සිහිය කියන එක සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන වේදීන් වඩනකොට සති ඉන්ද්‍රිය වෙන්න ඕනේ, සති බල වෙන්න ඕනේ, සති සම්බොජ්ජංග වෙන්න ඕනේ, සම්මා සතිය වෙනවා කියලා මේ සිහිය වැඩෙන්න ඕනේ ටික ටික. අන්න ඒ වගේ තැනකින් තමයි සිහිය වැඩෙන විදිහට මේ සතර සම්‍යක් ප්‍රදාන පිරී තියෙන්න ඕනේ. උතනදී එහෙම නැතුව නෝපං අකුසල ධර්ම කියනකොට නැත්නම් නෝපල අකුසල ධර්ම නෝපදෙන උපං අකුසල ධර්ම දුරු කරනවා කියන ටික කෙරෙන්න විදිහක් නැහැ කුසලයේ නොකොල. ඒ කියන්නේ උපං අකුසලයේ දුරු කරනවා නෝපං අකුසලයේ නෝපදෙනවා කියන එක කරන්න නම් වෙනවා උපං කුසලයේ වැඩි දියුණු කරලා නෝපං කුසලයේ කරන්න. උපං කුසලේ නෝපං කුසලේ උපද්දන උපං කුසලේ වැඩි දියුණු කරනවා කියන එක නොකරන හැම වෙලාවකම දැනගන්න අරගෙන ඉන්නවා කියලා. එතකොට අකුසල නැහැ කියලා ජීවිතේ කිසි වෙලාවක ගන්න එපා. අකුසල නැහැ උපං අකුසලේ දුරු කරනවා නෝපං අකුසලේ නෝපදන විදියට ඉන්නේ කියන එකට තියෙන සාක්ෂිය තමයි උපං කුසලේ වැඩි වෙන නෝපං කුසලේ නෝපදින විදිය. ඔව් නෝපං කුසලයේ උපදින උපං කුසලයේ වැඩෙන විදිහට හිතියොත් ඉන්නේ ඒක විතරයි කියලා සාක්ෂිය. ඒක නැති හැම වෙලාවකම මේ දෙන්න නැති වෙන හැම වෙලාවකම අද දෙන්නා ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේගෙන් ඉතර දිව්‍ය කියලා ප්‍රශ්නයක් අහනවා. කී දෙනෙක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් අවදිද? කී දෙනෙක් අවදිෙන් ඉන්නකොට කී දෙනෙක් මෙහෙද? එතකොට කති ජාගරි කති සුත්තා කති සුත්තේ කති ජාගරි කියලා. ඒ කියන්නේ කී දෙනෙක් නිදාගෙන ඉන්නකොට කී දෙනෙක් අවදිද? කී දෙනෙක් අවදිද? බුදුරජාණන් වහන්සේ කියන පංච සුත්තා පංච ජාගරි පංච ජාගරි පංච සුත්ත පහක් නිදිකල්ලි පහක් අවදි පහක් අවදි කල්ලි පහක් නිදි. ඒ කියන්නේ කාමචන්ද ව්‍යාපද තියෙන දුද්ද චුකු චුජිකච්චා කියන මේ පස් දෙන අවදි එන්න සද්ධාතු තිරික සමාධි පඤ්ඤා කියන මේ ධර්මතා පහ නිදි. මේ පස් දෙන අවදි එන්න එතකොට කෝකෝල සද්ධා සතිවිද සමාධි පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහක නැතිනම් ඒ කියන උපං කුසල් වැඩෙනවා නෝපං කුසල් උපදිනවා කියන්නේ ওই පස් දෙනා වැඩෙනවා හෝ පස් දෙනා වැඩෙන විදිහක ඉන්නවා. ඒ නැති හැම වෙලාවකම දකින්න ඉන්න අනිත් පස් දෙනා අවදී ඉන්නේ කියලා. ඒ හින්දා ඒ න්‍යායයෙන් බලලා ඒකයි මම කියන්නේ අකුසල කියන සිතකින් බලලා දැන් අකුසල නැහැ කියලා දැහැමකට පත් වෙන්න එපා. එයා කියන න්‍යායයේ මේ න්‍යායයෙන් බලලා දකින්ද අපි උපං අකුසල් වැඩෙන නෝපං අකුසල් උපදින විදිහකයි එහෙනම් ඉන්නේ. එතකොට මේ ධර්මතා පහ නැතිනම් අනිත් ධර්මතා පහ අවදීන් කිව්වා වගේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා අවදීන් නම් ඒක නැහැ. එතකොට කුසල් කියන පැත්ත හිතියොත් ඒ ප්‍රධාන වීර්ය දෙකේ හිතියොත් අකුසල් පැත්ත නැහැ. අකුසල් පැත්ත ඉන්නවා නම් අර පැත්ත නැහැ. ඔන්න ඔහොම තමයි දසේ යුත්තේ ඔය විදිහටයි කියන්නේ. ඒක තේරුණාද? ඒකදී අර ඒකයි මම මතක් වෙන්නේ අර අසම්මෝහ සම්පජන්ය වගේ තැනකට හිත තියලම මේක කළ යුත්තේ. ධාතු මනසිකාරය අද දේශනාවට සම්බන්ධ වෙන්නේ කෙසේද? එතකොට ධාතු මනසිකාරය කියලා කියන්නේ ධාතු මොන බලන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ධාතු මනසිකාරය කිව්වහම ගොඩක් ක්‍රම තියෙනවා. දැන් මොන විදිහේ ධාතු මනසිකාරයද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියමු බෞද්ධාතුක සූත්‍රයේ වගේදී මෙහෙම බලන්න. කෙනෙක් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු කියලා අටවක් ධාතුන් සම්මර්ෂණය කරන්න පුළුවන්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියලා බලන්න පුළුවන්. සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියලා බලන්න පුළුවන්. සංකත ධාතු, අසංකත ධාතු කියලා බලන්න පුළුවන්. මේ වගේ එක එක ක්‍රම තියෙනවා. නමුත් මෙතෙන්දී දැන් අපි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියන මේ තුන් ධාතුව ගන්න. ධාතුව කියනකොට ස්වභාව අර්ථයකින් තියෙනවා. ස්වභාවය කියනකොට කවදාවත් ඒක පංච විඥානෙන් දකින්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. ධාතුව කිසිම වෙලාවක පංච විඥානෙන් දකින්න බෑ. දකින්න වෙන්නේ පංච විඥානෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන අනේ හැම වෙලාවෙම නුවණින් අවබෝධ කරගන්න ඕනේ. ඒකෙදි ධාතුව දකින්න ලැබි මේ මාර්ගහසින් දැන් ඒකෙදි ධාතුවලින් රූප ධාතු කියන එකම තැන චක්කු විඥානේ විඤ්ඤායයි රූප ධාතුව බව විඤ්ඤාය මනෝ විඥානේ. එනිසා මම කියන්නේ ඒ කියන්නේ ධාතු ස්වභාවය කියන එක චක්කු විඥානේ දන්නේ. චක්කු විඥානේ රූප ස්වභාවය පෙනෙන මට්ටම විතරයි. මේක රූප ධාතු කියන එක හැම වෙලේම ධාතු ස්වභාවය අවබෝධ කරන්න වෙන්නේ මනෝ විඥානේමයි. එතකොට ධාතුව කියනකොට දතේදී ස්වභාවාර්ථයකින්. ස්වභාවාර්ථයකින් කියනකොට මේ කයෙන් එහෙම ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමක් එහෙම ඒ කියන්නේ නෙවෙයි. ඒ කියන්නේ ඒකද නුවණින් අපිට දකින්න වෙනවා, අල්ලන්න හදන විදිය කියලා අපි හිතන විදිය මේ බඳු පහරට වගේ මට්ටමක නෙමෙයි කියන එක. එතකොට දැන් මෙතෙන්දී අපිට ඕනේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියනකොට මේ තුන් දෙනා ඕනෝන්දු උපකාර හරියට ලිග්වල් තුනක් සමාන උපකාර කළා මුට්ටියක් දරාගෙන ඉන්නවා වගේ. මම තමයි වැඩිපුර මුට්ටිය අල්ලගෙන ඉන්නේ නෑ මමයි. මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා මේ දෙන්න අල්ලගෙන හිටියා මුට්ටිය, නැත්තම් මේ දෙන්න ඉන්නතෙන්ට පස්සේ මෙයාගේ කියන එකකින් බැරුව මෙයාට උපකාර කළා, මේ දෙන්න මෙයාට උපකාර කළා, මේ දෙන්න මෙයාට උපකාර කළා, තුන් දෙනාම සමෝ මුට්ටිය කියන එක දරාගෙන ඉන්නවා වගේ. මේ වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික නැතිනම් සංඥාව කියන එක අපිට උපදිනවා නම් පේනවා කියන සංඥාවක් උපදිනවා. මේක මේ පේනවා කියන සිද්ධිය දරාගෙන මේ තුන් දෙනා එතකොට කලින් එක්කෙනෙක් දෙන්නේ කියනකට පස්සේ කෙනෙක් ආවා. නැත්තම් පස්සේ දෙන්නේ කව ඉස්සෙල්ලා එක්කෙනෙක් ඉන්නතරට. එහෙම වෙන්නේ නැතු. ඒ කියන්නේ කලින් රූප දෙවුණා පස්සේ හිතයි ඇහැයි උපන්න, නැත්තම් කලින් දෙන්නේ කිතිය පස්සේ කෙනෙක් උපන්න, කලින් ඇහැයි හිතයි ඇහැයි රූප දෙවුණා පස්සේ හිත උපන්න. එහෙම නැහැ. මුත්‍ය කියන එක තියෙනවා තුන් දෙනාම එකවර. තිබුණොත්මයි වෙන්නේ තුන් දෙනාම එක්කෙනෙක් හරි නැති වුණොත් මුත්‍ය වෙනවා. ඒ වගේ ඇහැයි හිතයි චක්කු විඥානය කියන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ඕනෝන්දු උපකාරීව උපනිස්සේව ඉපදින නිසාම මේ රූප සංඥාව රූපයක් වෙනවා කියන සිද්ධිය හම්බ වෙනවා. ඒ ස්පර්ශ නැති වෙනවා කියන්නේ පේනවා කියන සිද්ධිය නැති වෙනවා. සීන තැනකට ධාතු ධාතු මනසිකාරය කියනකොට එතෙන්දී අවශ්‍ය වෙනවා හැම වෙලාවෙම මේ ධර්මයේ සම්මර්ෂණය කරනකොට ධර්ම බලනවා කියන එකෙන් කියන්න වෙන මොකුත් නිසා නෙමෙයි. දකින්න දෙන තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි. මේ හේතු තුන එකතු වෙච්ච නිසාමයි පේන්නේ. එතකොට පේන රූපය, මේ පේන රූපය ඒ මොහොතේම හැදිලා. පේන මෙහෙම රූපයක් පේන්නේ මේ ඇහැ උදව් වුණා. මොකද එයා දන්න සලායතන පස්සේ. මේ ඇහෙන් බලුත් නිසා මෙහෙම රූපයක් තියෙනවා. මෙහෙම රූපයක් පේන ගැටුණු නිසා හිත උපන්නේ. මොකද මේ රූපය ප්‍රසාදයට ගැටුණු නිසායි බවංග කරන බවංග උපච්ඡේද කළා. ද්වාර වජන කියන සිත ඇවිල්ලා චක්කු විඥාන කියලා මේ ද්වාරෙට හිත යොමු වුණා. ඒ හින්දා ඇහැදුන හින්දා රූපය පෙවුනේ. එතකොට ඕනෝන්ට උපකාරීව දත යුතුයි ඒ සිද්ධිය. ඒ විදිහට මේ දේශනාවේදී මේ විදිහට බලලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාවක් ඕනේ. එතකොට මෙයාට මේ හේතු තුන හටගත් එකට පෙර නොතිබීම හටගත් එකට හේතු ටික හැටියට පේන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මෙහි තියෙන හේතු ටික. මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණියා, මේ පැත්තෙන් අපේල් පාරවිල සම්බන්ධ වෙනවා වගේ කන බොන ආහාර යුක්ත රූපය හැදුවා. මේන් කර්මාණු රූපව කර්ම කළ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණියා. මේ දෙන්න එකට එකතු වෙලා හින්දා ආයතන ටික හැදුවා. දැන් මේ ආයතනය කියනකොට දෙන්නගෙම තියෙන ගති ටික තියෙනවා. රූපේ කන බොන ආහාර කරපු ටිකයි මේ නාම ධර්ම වලින් කරපු ටික ඒ මට්ටම හදපු හැකටයි මෙහෙම පේන්නේ කියන එකක් තියෙනවා. එතකොට කිසිම වෙලාවක තියෙන දෙයක් විතරක් පේනවා නෙමෙයි බාහිර කියන ටික. එතකොට මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම පේන දේ නිරුද්ධ වෙනවා කියන කාරණාව දැක්කහම මේ ධර්ම ටික සමර්ථනය කළාම රූපය කියන එකද නැඹුරු නොවි රූපය කියන එක ඇති වෙනහ නැති වෙනහ දන්නවා කියන පැත්තට හැරෙනවා. එක කාරණාවක් මම කෙටියෙන් මතක කරන්නේ මේ ධාතු මනසකාරණය හැම දෙයකින්ම පෙන්වන්නේ අන්තිමට එක ඇත්තක්. කිසිම වෙලාවක බාහිරයට නැඹුරු වෙච්ච මනසකින් එන්න එපා කියන එක. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පැත්තට නැඹුරු වෙලා හිටියොත් ඒ අරමුණ අතහැරලා අහකට යනකොට දැක්කපු අහපු දේවල් තියෙනවා කියන මනස නවත්තන්න බෑ. නිමිති හිටිනවා කියන එක නවත්තන්න බෑ. කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. ඉතින් මෙතනින් බුදුරජාණන් වහන්සේ හැඳලාම දෙන්නන්නේ මේ පටිච්චසම්පාදයේ ආරහ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේවා පේනකොට මේවා ඇතිවෙච්ච හේතු ටික පෙන්නවා. මොකද මං අර ටිකක් දීර්ඝුණාට කතාවක් මම මතක් කරන්නම්. මෙහෙම මේ පරිය සංකම් පරිච රූපච උපයෝගය දක්වනවා තින්න සංගති පස්සෝ කියලා මේ හේතුඵල ධර්ම ඇයි පේනද හේතුව කියලා. දැන් උකට මම අර සරල උපමාවක් ගන්නෙ දැන් අපේ ජීවවල සීතකරණ තියෙනවානේ. දැන් ওই සීතකරණේ ඒ දොර ඇරියාම ඔක ඇතුළේ තියෙනවා ඇතුළේ බඩු මුට්ටු පේන ලයිට් එකක් බල්බ් එකක් පේනවා ඇරෙනවා තොරපත්තු වෙනවා. දැන් දොර වහපු ගාම නිවෙනවා. දැන් දොර වැහිමයි බල්බ් එක නිවීමයි පෙරපස නැතුව දෙක එකට වෙන්නේ. කෙනෙකුට නුවණ එහෙම බිඳුවක්වත් නැති වුණොත් චුට්ටක්වත් නැති වුණොත් දැන් දොර ඇරියට පස්සේ ලයිට් එක පේනවා කියන එකට නුවණ ඕනේ. ඒක විඤ්ඤාණයෙන් දකින්නේ. චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ. ඇති සංගතපති කොට තේනවා බල්බ් එක පත් වෙනවා කියලා. දොර වැහුවාම බල්බ් එක නිවෙන එකයි දොර වැහෙන එකයි පෙරපස නැතුව එකට වෙන්නේ. ඒක මනසට පේන්නේ ඇහැට පේන්නේ දොර ලයිට් එක නිවෙන එක. එතකොට බලාගන්න වෙන්නේ නුවණ. අපි වතුරකට එදෙනකොටම ඡායාව වැටෙනවා. අහකට යන යෑමයි එක නැතිවීම දෙක එකට වෙන්නේ. ඒක බලන්න බෑ. එහෙනම් එක බලන්න දෙන්නේ නෝයි. ත්‍රිසංගධාතුන්ගේ ප්‍රඥාවිය දෙන්නේ නැති නිසා එයාට අර නැති වෙන එක පේන්නේ නැහැ. බලන්න බෑ. ඇති බව විතරයි සිහි කරන්න පුළුවන්. ඒ වගේ අපි කියමු දැන් කිසි මිනිහෙක් ඉන්නවා මෙයාට නෝර නැහැ. එතකොට මෙයාට පුළුවන් ද සීතකන දොර ඇරියහම පත්වල ලයිට් එක බලන්න විතරයි පුළුවන්. දොර වහනවා වහනවත් එක්කම නැති වෙනවා. නමුත් නැති බව බලන්න බෑ නෝන නෑනේ. පැත්තකට ගියාම එයාට ආපහු සිහි කරන්න තියෙන දැකපු එක අද්දැකීම විතරයි. එහෙන් දැක්කහම දැකපු එක අද්දැකීම සිහි කරනකොට එයාට හිතෙන්නේ තව තියෙනවා වගේ. ආපහු බලන්න කියලා ඇවිල්ලා දොර අරිනවා. දොර අරිනකොට ආයෙත් තියෙනවා. ආයෙත් දොර වහනවා. දොර වහුවාම මොකද වෙන්නේ? ආයෙත් තියෙනවා. දකින්න පෙරත් ලයිට් එක පත් වෙනවා කියන එකමයි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙනම ඇවිල්ලා දැන් ලයිට් එක තියෙනවා මල් කියලා හිතාගෙන ඇවිල්ලා දොර අරිනකොට හරියට ඔප්පු කරලා දෙනවා වගේ Tamange එක ඇත්තටම පත් වෙනවා. ඊට පස්සේ ආ මේක තියෙනවමයි කියලා හිතාගෙන වහනවා. වැහුවාම දැන් පැත්තට ගිහින් සීල් කරනකොට තියෙනවා. ඉතින් බලාගන්න ක්‍රමයක් නැහැ. තියෙනවමයි කියලා හිතෙන හා තියෙනවද නැද්ද කියලා හරි බලන්න ඔප්පු කරගන්න ඇවිල්ලා දොර අරලා බලන්න තියෙනවා කියන එකමයි ඔප්පු වෙන්නේ. දැන් මෙයා ලයිට් එක පත් දොර ඇරලා බලද්දි නැතුව බලද්දි ලයිට් එක පත් වෙලාමයි වගේ පේන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් කිව්වොත් නෑ නෑ දොර වැහුවට පස්සේ ලයිට් එක නෙවෙනවා කියලා බොරු කියන්නේපා. පත් වෙලා තියෙන. හා එහෙනම් ගිහලා බලමු දැන් කරන්න තියෙන එකම දේ බලන එක. හා එහෙනම් බලමු කියලා ඇවිල්ලා දොර ඇරලා බලනවා. බලනකොට පත් බොරු කියන්නේ මේ තියෙන පත් වෙලා තියෙන දඟලක් යනවා. ඈ එතකොට දැන් ওই වගේ කෙනෙකුට කොහොමද මේ ලයිට් එක නිවිලා කියලා කියලා දෙන්නේ? කියලා දෙන්න ක්‍රමයක් නැහැ. එතකොට වෙනවා අපිට එහෙනම් මේ වරෙන් කියලා අල්ලගෙන ගිහිල්ලා දොර අරිනවා. දැන් ලයිට් එක පත් වෙලා තියෙන දොර ඇරියට පත් වෙනවා. දොර ඇරලා තියෙන්නේ දෙන්නවා මෙහෙ බලාපන් මෙන්න මේ දොර අරින තියෙන මේ ඉබින වර්ගී ස්විච් එකක්. මෙන්න බලාපන් මෙන්න මේක ඉබුවාම මේක නිවෙනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ දොර අයිම තියෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම ටික 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 ආවහම මේකට හේතුළු දොර හැමදේම මෙන්න මෙහෙම වෙනවා. මෙන්න මේ ස්විච් එක මෙහෙම එළියට ආවම මේක පත්තු වෙනවා කියලා ලයිට් එක නිවෙන පත්තු වෙන හැටි පෙන්වන්න දෙනවා දොර ඇරලා තියාගෙන. එහෙම කිව්වොත් නම් ඔන්න දැන් තේරෙනවා නැත්තම් විශ්වාස කරන්නේ නැහැ. එතකොට පේනවා හා ඇත්ත තමයි එහෙනම් කියලා එයා එදා ඉඳන් මොන පිළිගන්න දොර වැහුවා. කොහොමද පෙන්වන්නේ? ඒ වගේ දැන් අපිට වෙන්නේ සීත කරන ලයිට් එක දොර ඇරිහම ලයිට් එක පේනවා වගේ දැන් මේ ඔන්න රූපයක් පේනවා. චක්කු විඥානේ තිබුණ රූපයක් පේනවා. පේන දේ ඉතුරු නැතුවම නැතිවීමත් අපි අහකට යෑම දෙක එකවර වෙන්නේ. දැන් විඥානේ අධ්‍යක්ෂණය විතර නම් අපිට තියෙන්නේ මේ අරමුණේ භංගයට භංග ඥානේ නැත්තම් මේ අරමුණ නිරුද්ධ වෙනවා කියන නුවණ නැති හින්දා අපිට දැන් මේ විඥානේ අධ්‍යක්ෂණය විතරයි ඇත්ති බවමයි ඉතිපැලගෙන ඉන්නේ. දැක්කු මේක තියෙනවා. දැන් දැක්කු විතර තියෙනවා කියලා මේ ඉන්නේ. සිතේ ලයිට් එකක් වත් තියලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ උගුල්. හා ඉතින් යන් වෙන ගිහිලා බලන්න කියලා හරි. යනකොට මොකද වෙන්නේ? ආයෙත් ඇත්ති ඉදිරියට ගියේ හින්දා දොර අරපු හින්දාම වත් උනේ. මේ හේතු ටික ගැටෙනකොටම 13 ආනත් නිසා මේ වගේ සංඥාවක් පහළ වෙනවා. හරි මේ තියෙන්නේ කියලා ආයෙත් ඉදිරියට තිබුණු ගේම හම්බුණා. ආයි දොර වහන එකයි ලයිට් එක නිවන එකයි එකට වෙනවා වගේ මේ පේන අරමුණ ඉතුරු නැතුවම නැතිවීම යහකට යන දෙක එකට වෙන්නේ. නමුත් අපිට විඥානය දෙකිනම් දින්නේ අර නැතිවීම නෝ නැත්තම් ආයි හිතාගන්නේ දැන් දැක්කපුවහම ගෙවල් දොරවල් මේ ගම් පළාත් නැයි ඔක්කොම ඉන්නවා කියලා දැන් සීත කරනකොට ඔක්කොම ලයිට්පත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට බැරිලා කාගෙන් හරි ඇහුවොත් ඒ මේ බල්පත්තු වෙලා ඉන්න ලෝක කෙනෙක් ගේවා යහන්නේ අපි. ඉතින් තියනවද නැද්ද කියලා ඔප්පු කරගන්න කරන්න තියෙන්නේ මොකද්ද? සීත කරන දොරරලම් බලන එකද? ඒක ආයෙ පේනවා වගේ තියනවද නැද්ද කියලා බලන් දැන කියලා හරි ගියාම ආයෙත් පේනවා. ඉතින් අපේ මෝඩකම්මයි තහවුරුනේ. දැන් කිව්වොත් එහෙම දෙතර නැහැ කියලා හා අපි එහෙනම් ගිහිල්ලා බලමුකෝ කියලා ගිහින් යනවා. ආයෙත් යනවා කියන්නේ සීත කරන දොරරිය වගේ මේ හේතු ටික හැදෙනවා. ඒ 13 ආලත්තේ හැදෙනකොට ආයෙ සංඥාව මේ තියෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ වගේ විලාවට දැන් ආරම්භයට එන්න මෙවර යන්න කියලා කතා කරලා දොර ඇරලා තියෙද්දිම ඔබලා දෙන්නන් දුනා වගේ දැන් මෙහෙම ලෝකෙකට ඔප්පු කරන්න ක්‍රමයක් ඇත්තෙම නැතුනම් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? දොර ඇරලා තියෙද්දි වගේ මෙහෙම පෙනෙද්දිම කියන චක්කෝම් පරිච්ඡ රූපේක උපජි චක්කෝ ඥානන් තින්නන් ගන්නේ පාස්සෝ කියලා මේ කියන්නේ මොකද? මේ දුවිච්චකේ මෙහෙම ඔබලා දෙන්නනවා මේ හේතු වල බලපම් මේක පේන්නේ මෙහෙම. ඉතින් මෙහෙම මේ හේතු ටික නිසා නම් මෙහෙම පේන්නේ. ආයි දොර ලැබුවම තියෙන්න පුළුවන්ද කියලා මේ අහන්නේ. ඉතින් අපි ඔය හේතු ඔබල දෙන්නවා කියන වචන ටිකම කියතිය තමත් ලයිට් එක පත් වෙලා ගිහේ හේතෙත් ආන්නේ. ඉතින් මෙතනදී සීත දොර ගාවට යන්න ඉස්සර ලයිට් එක පත් වෙලා තිබුණත් නෙමෙයි ගියන් පස්සේ පත් වෙලා තියෙනවත් නෙමෙයි දොර අරිණයි නිසාමයි පත්ුනේ දොර වහනකොට නිවෙනවා කියන එකක් ඕනේ. එතකොට තමයි ලයිට් එකේ විස්තර බල බල ඉන්නවා කියන්නේම නැත්නම් ලයිට් එකේ අනිත්‍ය බලනවා කියන්නේ මේ ලයිට් එක තප්පරයට 60 වතාවක් නිවෙනවා නේද මේ වියු ක්‍රමයකට තියෙන්නේ මේ හර්ට්ස් කියන්නේ හර්ට් 60 කියන්නේ 60 වතාවක් නිවෙනවා නේද අනේ මේ ලයිට් එක අනිත්‍ය නේද කියලා කියයිට එතකොට හේතුගෙන් හටගත්තු ලයිට් එක නැත්තර කෙනෙක් ලයිට් එක නැහැ කියනවා කෙනෙක් ලයිට් එක දිනනවා කියන ලයිට් එක මල්ල නෙමෙයි ඉන්නේ නමුත් ලයිට් එක ඇති වෙනහන තියෙන හැටියට පේන්නේ නැහැ. ඒ වගේ මේ පේන රූපය ඇති වෙන දින හේතු ටික නිසා වෙන්නේලා පේන රූපය අල්ලගෙන අනේ මේ සෙනෙච්චනිය පාසා දිදි දිදි යනවා නේද නැති වෙනවා නේද කියලා බැලුවට හරියන්නේ නැහැ. දැන් හටගත් එක ඇතුළට ගිහිල්ලා මේ ඉන්නේ. නමුත් ඇති වෙන්නේ එහෙම නැති වෙන්නේ එහෙමයි කියන්නේ කොහොමද? ඒකෙන් පේනවා දැක්කපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නේ. දිත්තේ දිත්ත මත්ත. අර ආලෝකයේ කියන එක සීතක වැරඳි තුල තිබුණත් නෙමෙයි එළියන් පස්සේ තියෙනවත් නෙමෙයි දොර ඇරපු නිසා මේ ස්විච් එක එළියට පැනපු නිසාමයි මේක පත් වෙලා ඉන්නේ දෙකක් කියලා මේ හේතු වෙලද මේ ඵලය හේතු වෙලද තුනට ඵලය නැතිනවා කියලා. ඒ වගේ ඉතින් ඔය අර මෙහෙට විදර්ශනා කරලා දෙන්න අරක දොර ඇරලා තියෙද්දි දොර මේ බල්බක පත් වෙන විදිහ හැටි පෙන්වනවා වගේ මේ දොර ඇරලා තියෙද්දි නෝනින් පෙන්නනවා මේ අරමුණ ඇති වෙන හා නැති වෙන හැටි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ බලන්න ඕන ස්කන්ධයන් දිහා. ඒකට මේ ධාතු මනසිකාර්ය කියන එකත් ඔන්න ওই නුවණ ඇති වෙන්න අපි කළ යුතුයි. එහෙම කළොත් තමයි අපි මේ කරන එකේ අර්ථයක් තියෙන්නේ. එහෙම බැලුවා තාම පේන්නේ දැකපුදී තියෙනවමයි වගේ කියනකොට ඒ හින්දා තමයි දැන් සීලයේ පිළිලා හිත වඩවල මේක බලන. එතකොට ටික මේ ඇත්ත සාහුවෙවි දකින්න ඉස්සෙල්ලා දොර අරගෙන ඉස්සෙල්ලා තිබුණා ඇරියන් පස්සෙත් තියෙනවා අරන වෙලාවෙත් තියෙනවා කියන නිත්‍ය සංඥාව ගිහිල්ලා යම් කිසි සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම යම හේතුප්‍රත්‍යයෙන් හටගත්තම ඒක නැති වෙනවා කියන දේට එනවා. ඒක දකින්න නම් වර්තමානයේ යම් කිසි සමුදයක් මම සම්බන්ධ නිරෝධ ධර්ම කියන ඇත්ත දකින්න නම් එයාට අතීතාන්තය අනාගතාන්තය ගැටෙන්න ඕනේ. දොර අරගෙන ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි පත්තු වෙලා දොර ගහුවට පස්සේ තියෙනවත් නෙමෙයි මේ ස්විච් එක නිසාම යාවි ස්විච් එක අතරමින්ද නේද නෙමෙයි කියලා. එතකොට මේ ටික තියෙනවා. ඒ වගේ ඒ දකින්න ඉස්සෙල්ලා මේ රූප තිබුණා. එතකොට ඕගලන්ට දැන් පස්සේ කියනවත් නෙමෙයි කියනකොට මේ වෙලාවේදී ඕගලන්ට ඔක්කොම ශුන්‍යතාවයක් මාරිනම් තියෙනවා. දැන් ශුන්‍යතාවයක් නැතුව ගෙවල් දොරල් යාන වාහන ඉඩ කඩ මිල මුදල් ඕස්ට්‍රේලියා ලංකාව මේ ඔක්කොම තියෙනවා. කියන්න මොකද්ද මේ? සීතකරණේ ලයිට් එකවත් කියලා මේ. හොඳට දැක්කින් ඒ තියෙන හින්දා නෙමෙයි. අපිට නෝන නැති හින්දා අපේ විඥානයේ අධ්‍යක්ෂම හිතේ ඇතිලව හිටින. ඕක තමයි භවය කියන්නේ. භව නිරෝධියම නිවනයි කියලා කිව්වේ. නිවන ඇතිනම් භවය නැහැ. භවය ඇතිනම් නිවන නැහැ. දැන් ගෙවල් දොරල් යාන වාහන ඉදකඩ මිල මුදල් ඕස්ට්‍රේලියාව ලංකාව ඕවා තියෙන හින්දා භවය උගුරේ දැන් ඕගොල්ලෝ නිවන නැහැ. ශුන්‍යතාවය තියෙනවා. අනිත්‍ය බව යම් වෙලාවක හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා මේ කිසිම නිමිත්තකට ශුන්‍යතාවය කියලා සිටියත් ඕගොල්ලන්ට භවය නැහැ. නිවන තිබුණොත් භවය නැහැ. භවය තිබුණොත් නිවන නැහැ. ඒ හින්දා භවය නිවන නැතුව භවය ලැබෙනවා මොන විදිහටද? අපි මේ ඉන්න විදිහට කියන තියෙන දේම දැකලා දැකපු දේම තියෙන තැනකින් ජීවත් වෙනවා. දකින්න දෙයක් තිබුණා නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි දකින්නවා කියන එකද වර්තමානයේකද රැවටෙන්ද මේ හේතු ප්‍රත්‍යය කියලා නෝන ඇති වුණොත් එතකොට එනවා නෝනක් මොකද්ද? නිවන තියනවා භවය නෑ. මොකද හටගත්ත දේ වර්තමානයේකද අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නෑ. වර්තමානයේද හටගෙන නිරුද්ධ වෙනවා කියන දානිමිත්‍ර ඔක්කොම තියෙනවා. ඒ විදිහටයි මේ ධාතුමනසේ කාර්යයක් වෙන්නේ. මනෝසෙන්ද දෙවියන් දර්ශනේ වේද කයිසේ දෙවියෝ මනුස්සයන්ට දකින්න පුළුවන් හැබැයි මතකේ නෙමෙයි තැනසෙ ප්‍රඥාව නැති ඇති මේ කර්මයකළු දැන් ඔය දේවානුසුත භාවනාව එහෙම කරන්න කියන්නේ බුදුදන්ව ඈ මේ කර්ම කරලා මේ දෙවියෝ උපදී නම් ඒ කාම මොහොත් තියෙනව නේද කියලා බලන්න. එතකොට තමන්ගේ හිත සතුට වෙනවා. තමන්ගේ මේ දහමෙන් අහකට යන්නේ නැහැ. එතකොට කියන දේවතානුස්සති භාවනාව කරන්න කියන්නේ. එතකොට දෙවියෝ කියනකොට කොටස් තුනක් තියෙනවා. දෙවියන්ට දර්ශනය වේද කියනකොට දෙවියෝ බෙදන්න වෙනවා මට. දෙවියෝ ඉන්නවා සම්මුති දේව, විසුද්ධි දේව, උප්පත්ති දේව කියලා. රටක රජ කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි ප්‍රභූවරෙක් දෙවියන් වහන්සේ කියලා කියන්නේ. ඒද දෙවි සම්මුති දෙය. ඒගොල්ලෝ පේන්නේ ඉන්නවා. හරිද? ඊට පස්සේ උප්පති දේව කියලා කියන චාතුම් මහරජිකේ තෞතිසා යාම්‍ය තුතිතේ මේ වගේ දිව්‍ය ලෝකවලත් බ්‍රහ්ම ලෝකවලත් ආයේ දිව්‍ය කියලා කියනවා. ඒකම දෙවියෝ දෙකට විදනවා අල්පායුෂ්ක දේව සහ දීර්ඝායුෂ්ක දේව කියලා ඔක්කොම දේව. ඒ දෙවියෝ නුවණින් දත යුතුයි. එතකොට දෙවියෝ ඇති වෙන්න තියෙන හේතුව දිහා බලලා දෙවියෝ දත යුතුයි. ප්‍රඥාවෙන් දත යුතුයි. ඊට පස්සේ ඒ දෙවියෝ දකින්න පුළුවන් මිනිස් ඇස ඉක්මෝ දිවසේ. ඒකද අපිට කරන්න පුළුවන්. මනුස්සයෙකුට දෙවියෝ දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ඇහැට පේන්නේ මිනිස්සු විතරයි. හිත දිනු කළ මේ ඇහැ දිනු කරගත්ත හැටි එදාට මේ ඇහැ බැදී ඇවිදී. විශ්වාසයකට දෙවියෝ ඇත්ත කියන විශ්වාසයකට විතරක් සීමා වෙන්න ඕනේ නැහැ. මේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකක් අදහන්න ඕන එකක් නෙමෙයි තියෙන්නේ. දෙවියෝ දකින්න පුළුවන් මිනිස්සට ඉක්මෝ දිවසින් දිවස උපදවාගෙන දෙවි ඉන්න දෙකට තවම හොලා ගන්න පුළුවන්. ඒ නිසා දෙවිය පේනවාද කියේ යුතුයි නැද්ද කියේ යුතුයි මේ ඇහැට නොපෙනෙන නිසා නොපෙනෙනවායි කියේ යුතුයි. නමුත් දිවසට පේන නිසා නැද්ද නොකිය යුතුයි. ඒකට ප්‍රතිපදාවක් ඇත. ඊට පස්සේ තියෙනවා විදුති දේව කියලා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා විසුද්ධ දේවිය දකින්න පුළුවන්. අපිට මොකද්ද කොහොමද විසුද්ධි ධර්ම යෝ ධම්මං පසේ සෝමං පසේ. ඊට පස්සේ මේ විසුද්ධ දේවිය වේද මහත්ය දැක්කේ බෙහෙත් වට්ටෝනේ නේ පුළුවන් මේ මොවනේ බෑ කියන්නේ රූපේ නෙවෙයි වේද මහත්ය කියන්නේ රූපෙට නෙවෙයි. වේද මහත්ය කියව හම්මස් වේන හරකෙකට නෑ. අපි කියමු හරි මොකක් හරි නදී වැදියාව බෙහෙතක් හදලා ඉස්සර බොහෝම දක්ෂ වේද මහත්ය බෙහෙත් වට්ටෝරුවක් හදලා තියෙනවා. වේද මහත්ය නැරිලා ඒ වේද වට්ටෝරුව පරම්පරාවෙන් දැන් ඇවිල්ලා තියෙන දැන් අපි දිහුවම ඇත්තටම අපි දැන් මේ ලෙඩේ හොඳ වුණා. එතකොට අපිට ප්‍රත්‍යක්ෂයක් කියන බෙහෙත් වට්ටෝරුව දිහා බලලා දැන් අදහන්න ඕනේ මගේ ලෙඩේ හොඳ වෙච්ච නිසා මේ බෙහෙත කියලා ලෙඩේ හොඳ වුණා නම් දැනගෙනම මේ ලෙඩේ කියලා දැනගෙන අවබෝධ කරගෙන බෙහෙත් හොයලා පාහේ කරමු වේද මහත්ය කිඳලා තියනවා කියන එක ප්‍රත්‍යක්ෂයි මට නේද. දැන් ඉස්සර වේද මහත්ය කිනවා කිව්වම ඇත්තට හිතියද නැද්ද කවුද කියලා දන්නේ කියන අදහසක් කරනවා. දැන් මගේ ලෙඩේට මේ බෙහෙත් වට්ටෝරුව පාහේ කරලා ලෙඩේ හොඳ වුණා කියලා දැක්කහම වේද මහත්ය වමට ප්‍රත්‍යක්ෂයි නේ. ඒ වගේ මේ ලෝකෙ දිහා අපි මෙහෙම ඉන්නකොට අපිට පේන ලෝකෙ දිහා මේව ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය මරණය ශෝකේ ස්වභාව කොට ඇති ධර්මයේ මේ තියෙන්නේ මේවාට තියෙන තණ්හාව නිසා නැවත නැවත මේවම අහුඹ වෙන්නේ. ඉතින් මේ දුකෙන් මිදෙන්න බෑ මේවට තණ්හා කරනකම්. මේකට කියන්නේ දුක. මේ තණ්හාව නැති කරලා මේකෙන් මිදෙන්න පුළුවන් කියලා කෙන්මොත් අපිට තේරෙනවා අපිට ඉස්සෙල්ලා මේ ලෝකේ මෙහෙම දැක්කපු කෙනෙක් ඒකාන්තයෙන් ඉඳලා තියෙනවම තමයි කියලා දකින්න පුළුවන් නේද. අනේ අනුසාරයෙන් මේ විසුද්ධි දේව දකින්න පුළුවන් අපිට. බුදුපතේ බුදුමහරහතන් වහන්සේ මේ කලින් ඉස්සෙල්ලා ඒගොල්ලෝ කවුරු හරි කෙනෙක් මේ අපි හිතන ක්‍රමවල වෙනස් විදිහකට නොහිතුවා නම් මෙහෙම පේන්නේ නැහැ. අපිට හොඳට තේරෙනවා ගෙවල් දොරවල් හදාගෙන දරු මල්ල එක්ක සැප විඳින්න කියලා අපි හිතියේ. අපිට මොකුත් ඔහොමනා ඥානයක් තිබුණේ නැහැ. නමුත් අපිට ටික ටික උගන්වලා තිබුණා ඔහොම කාලා ගිලා නටලා ඉන්නේ උඹලා බලපල්ලා මෙතන නැද්ද? ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අඬනවා විලාප දෙනවා කෑ ගහනවා මේ කෝලම් මඩුවක් වගේ විලාප දෙන ලෝකයක් තුල නෙමෙයිද උඹලා ඉන්නේ කියලා අපි කිව්වා. බලන්න මේ වට්ටෝරුව එවුවා නම් මේක තියෙන මේ වට්ටෝරුව ලියපු කෙනා කවුද හරි ඔය ඉස්සලා බලලා තියෙනවා මේ ක්‍රමය කියන එක ගැන තියෙනවා. එයා එහෙම නොබැලුවා නම් එයත් අපි දන්න විදිහටම විතරක් හිටියනම් මේක අහුවෙන්නේ නැහැ. දැන් අපිට ඒක ප්‍රසිද්ධ එහෙම බුදු කෙනෙක් හිටියද කියන එක නෙමෙයි. දැන් මට තේරෙනවා මම මෙහෙම අම්මා තාත්තා දුව පුතා කියන දකට හිටියි. එහෙම ඉන්න මට උඹල ඔහොම ඉන්නේ ඇස් නැට්ටෝගේ බලපං වෙහැරලා ඔහොම ඉන්න බෙන මෙහෙම කියන මේ තුන්දුවගේ නල තියෙනකොට තුන්දුව කියන මහත් බලනකොට ඇත්තම මටත් පේනවා. මට විශ්වාසයෙන් ප්‍රත්‍යක්ෂය ගණ්ඩ වෙනවා බලෙන් වෙනවා මගේ ජීවිතේට මේක ඉස්සෙල්ලා මෙහෙම හිතල බලු කෙනෙක් ඉඳලා තියෙනවා කියන එක නේද. ආන් ඒ වගේ මේ විසුද්ධි දේව දකින්න පුළුවන් නෝයි. එච්චර තමයි තියෙන්නේ. තව මොනවද ප්‍රශ්න තියෙනවද? ඉස්සරහට තිරිසංගත සතා ගියෝ අපි ගියෝ තිරිසංගත සතාට දෙන්න කොහොමද අපිට දෙන්න කොහොමද තේන්නේ කේ දෝෂයක් නැහැ දැනගන්න කේ දෝෂේ තියෙන්නේ ඒක ලෝකේ කෙනාට තේනවා අපිටත් තේනවා දැනගන්නකොට වෙනස් වෙච්ච එක. නුවන්. ආර්ය තියෙන දේම දැනගන්නවා තිස්සගත සතර දැනගන්නේ තේන දේම තියනවා කියලා. මම ඒක දැනගන්නේ අපිට මෙහෙම පේනවා කියලා. ඒක සංඥාව මත ප්‍රපංච වෙනවද නැද්ද කියන එක තියෙනවා. දැන් තියෙන දේ දැනගන්නවා කියන උත්තර දෙන්නත් ඒක හොයන්න දුවනවා. දැන් අපින දැරිත් හඳුරන අතින් අල්ලන්න හද. බුදුහඳුරන අතින් අල්ලන්න බෑ කියලා දන්නවා. පේන දේ දිත්තේ දිත්තමත්. ඒ කියන්නේ අපි පේන අපි දැරිත් හඳුරන කියන එකට හොඳයි බුදුහඳුරන දැරිත් හඳුරන කියන්නේ. ඒ කියන්නේ මුවා දැකපු වතුර වලම තමයි අපි දැක්කේ. අපි දකින්නකම තමයි මුවා දැක්කේ. නමුත් එයාට ප්‍රඥාව නැහැ. දැන් මෙහෙම පේනවා කියන එක විඥානයක් දැකියන. විඥානයේ හැම වෙලේ මායාවක් වගේ නැති දෙයක් ඇති යකින් දෙන්නන්නේ. විඥානයේ ස්වභාවය දැක්ක ප්‍රඥාවේ. මට විඥානේ හඳුනගන්න බැරි වුණා නම් ප්‍රඥාවට ප්‍රඥාව නැගෙන විඥානේ කුත්‍ය හඳුනගන්න බැරි වුණා මට. එච්චරයි. අරය විඥානයේ ස්වභාවය තමයි මායාවක් නැති දෙයක් ඇති යකින් දෙපෙන්නෝ. විඥානයේ විඥානෙම දැනගත්ත තහවුරු කෙරුවා මිස ප්‍රඥාවෙ දුන්නේ මට උනේ විඥානීය ස්වභාවයේ විඤ්ඤාණය වුණා මම. ඒක මගේ ප්‍රඥාව. ඒකෙන් මම අර ඒ ගතිරොළ ගොඩක් ගන්නවා. එච්චරයි. ඒක කිසිම වෙනසක් අපහසුාවක්වත් කිසිම දෙයක් නැහැ. හැමෝටම ලෝකෙ පෙනෙන සිද්ධියක විදිහටමයි ඒ ගැන හිත තියෙන ක්‍රම විතරයි වෙනස්. ඒ හිත තියෙන ක්‍රමෙම ලෝකෙට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙ හැමෝම දකින්නේ වැඩි ගොඩක් තියෙනවා කියන්නේ. ඒ සිද්ධියම මම ඇත්ත දකිනවා. වැඩි කැට දෙයක් දැනක ගොඩක් වෙනවා නේද කියලා. ලෝකේ කෙනා පේන වැලි කොට බාහිරට කියලා බලනවා. මම පේන වැලි කොට තමන්තුල කියලා බලනවා. ඒ කියන්නේ පේන වැලි කොළට හේතු ටික මම තමන්තුලින් දකිනවා. අරය පේන වැලි වලට හේතු ටික වැලි කැට ටිකෙන් දකිනවා. දැන් ඔප්පු කරලා බලන්න පේන වැලි කොට වැලි කැට ටික කියලා බලන එයාද හරි ඇහැට තියලා මේ නාමපතර කියලා බලන අපි දහයක කියලා බලන්න. වැලි කොට දැන් අතර නැති. වැලි කොට කියන එක රූප බාහිර පැත්තට දැම්මොත් සතර මේ පැත්තට දාගත්තොත් නිවන. හැබැයි දාගත්ත කිව්වට හිතට පේන සංඥාවක් කියලා එකෙන් හරියන්නේ නැහැ. වැලි කැට නොතිබුණොත් ගොඩක් පේන්නේ නැහැ නේ. එතකොට මේ ඒ වගේ දැන් මේ පේන සතහන බාහිරට දැම්මොත් තමහමාන ඇති වෙන විදිය. බාහිරේ නිසා තමන්ට පේනවා කිව්වොත් දිත්තේ දිත්ත මත දකින්න විතරයි අල්ලන්න බෑ. මොකද එතකොට හොඳට තියෙනවා අහුවෙන වෙන එක කියන එක. දැන් අපි හිතාගෙන ඉන්නේ පේන දෙයමයි පේන දේ අල්ලන්න පුළුවන් කියලා. දැන් මේ වටාපත පේනවා. දැන් මේ පේන වටාපත අල්ලන්න පුළුවන් කියලානේ අපි පේන දෙයමයි අල්ලන්නේ අල්ලන දෙයමයි පේන්නේ කියලා අපි හිතාගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පේන දේ අල්ලන්නේ නැහැ. අල්ලන දේ පේන්නේ නැහැ. ඒකේ තාපතෙන් කිව්වේ චක්කු විඥානේ විඤ්ඤාණයේදී කාය විඥානේ විඤ්ඤාණය වෙන්නේ නැහැ. කාය විඥානේ විඤ්ඤාණය වෙනදී චක්කු විඥානේ විඤ්ඤාණය වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි කියනවා චක්කු විඥාණයෙන් දැනගන්න රූපය කාය විඥාණයෙන් දැනගන්න පුළුවන්. කාය විඥාණයෙන් දැනගන්න රූපය චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන්. අපි නැහැ කියලා ඔයගොල්ලෝ ජීවිතය කරන පේන දේ අල්ලන්න පුළුවන් කියලා කරන්නේ ඒක. පේන දේ අල්ලන්න පුළුවන් කියලා කෙනෙක් කියනවා කියන එකෙන් කියනවා මේ පේන්නේ මොන හිතටද? චක්කු විඥානයට. එහෙනම් මේ රූපේ පේන්නේ චක්කු විඥානයට. ඒ රූපේම අල්ලන්න පුළුවන් නම් කාය විඥානය. එතකොට කාය විඥානයේදී චක්කු විඥානයේ දෙකම ගෝචර මේ රූපේ කෙනෙක් පිළිගන්නේ නැද්ද? කෙනෙකුට පවතින දේ අනිකක් වෙන දේ අනිකක් පේන්නේ චක්කු විඥානය. පවතින දේ පවතින නම් සුද්‍රාෂ්ටක මට්ටම නැත්නම් මහ භූත අල්ලන්නේ කියලා කිව්වොත් අහෝනේ මේ ඇල්ලුවේ මහ භූත ටික මිසක පඨවි ධාතුව කාය ස්පර්ශ වුණා මිසක ඒක වෙනම සිද්ධිය. තේන එක වෙනම දෙයක්. ශරීරව මෙහෙම බලනකොට මේ ආයතන දෙක වෙන කරගන්න. ආයතන කුසල නැති ආයතන වෙන් කරන්න දන්නේ නැති ලෝකකේන පේන එක අල්ලගෙන ඉන්නව රහඳුරු කියයි. නමුත් මම පේන එක අල්ලගෙනවත් අල්ලගත්ත දේ පේන්නවත් නැතුව ඉන්න බැිනවට පුළුවන්. මේක ඔක්කොම මහත්ය ප්‍රඥාව තියෙන හැබැයි ඔය අදහස මත දෙවිලා තියෙන කැලේසෙත් උඩ කොටුවක් නෙවෙයි විශාල කැලේසෙත් දෙවි. මොකද හැම වෙලාවෙම බලන්න පේනකොට පේන දේ කයට හැප්පෙන්න පුළුවන් හප්ප ගන්න පුළුවන් කියන කවුනිසයි මේ කෙලිස් ගොඩක් ඉදෙන්නේ. ඇහැට පේනකොටම ඒක අපි අල්ලගන්න තුරුල් කරගන්න මෙව කරගන්න බලන්න මොකද ඒ දේ අපිට ගන්න පුළුවන් කියන එක එන්න. නමුත් පේන දේ විතරම කිසිම වෙලාවක පේන දේ සැප දුක් විඳ බෑ කියලා දැක්කෝ. ඔබලෝ මම සිව්වොත් කවදාවත් ජීවිතේ උපන්න දවස ඉඳන් අද වෙනකම්ම පේනෙන කිසිම රූපකින් ඔයගොල්ලෝ සැප දුක් විඳලා නැහැ කියලා පිළිගන්නවද? හැබැයි නිකන් ඔයගොල්ලෝ දැන් ඔප්පුගලා පෙන්නන්න ඕනේ ඇයි කියන්නේ මම කාර්වත් කියන නෑ. සද්දයකින් සැප දුක් විඳලා තියනවද? ගන්ධයකින් රසයකින් ස්පර්ශයකින් මම හිතුවා ඔය බොරුව කියයි. මම ඇවිල්ලා ගෙනල්ලා දැම්ම නමුත් ඔයගොල්ලෝ දන්නේම නැතු මොකද මම දැනගෙන හිටියා ඔයගොල්ලෝ අවබෝධයෙන් කියවන සංකල මම ඔය කියපු එක වෙනත අල්ල ගන්නවා. මං කිව්වේ ලොකු අදහසක් ඇති. මං ක්‍රමානුකූලව ගෙනාව ඔයගොල්ලෝ දන්නේ නැහැ මම ඔබ දෙකලා කියන්නම් වැරද්දක් කියන්නම්. කිසිම වෙලාවක සැප දුක් විඳින්න බෑ කියලා කිව්වේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන උපේක්ෂා සහගත නිසා. මේ ඇහැට දැන් අපිට කාය දන වගේ සැප දුක් වැඩෙන්නේ ලැබෙන්නේ නැහැ. ප්‍රියමනාප රූපේ නිසා හිතෙන් සිහිකල සෝමනස්යක් නම් විඳී යන්නේ. දුක් සහගත රූපේ දෝමනස්යක් විඳී. කියන්නේ රූප ශබ්ද වල සැප දුක් විඳින්නේ නැහැ. සැප දුක් විඳින්න පුළුවන් කයනොයි විතරයි. අපි මොන විදිහේ නුවණක් ප්‍රවත්වුවත් නැතත් මේ කයට කටුවකින් යනොත් සැපක් දුකක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. මුදුවට අත ගැහුවොත් සැපක් තියෙනවා. එතකොට සැප දුක් දෙක ඔය විදිහට තියාගෙන කියන්නේ නැහැ කයනොත් කියනොත් නෑ කිව්වා. ඒකෙන් මම වුණා කයින් දැකපු කෙනෙක් නේද? කයින් සැපදු නිදලා තියෙනවා. කයින් සැපදු නිදලා තියෙනවා. හිතෙන් දුක් දුමත් නේද? දුක් දෝමනස්සාන කියලා කියනවනේ දුක් දුම්නා සුඛ සොම්නා කියලා බෙදන්නේ. ඒතකොට මේකේ මම කිව්වේ පේන රූපෙන් කිසි වෙලාවක සැපක් විඳින්න බෑ කියන එකෙන් කියනවා පේන දේ අල්ලගෙන අපිට සැපවත් වෙන්න බෑ කියන එකක් කියනවා. එතකොට මොකද ගිහි ජීවිතවල ගොඩාක් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ පේන දේ සැප දුක් විඳින්න පුළුවන් කියන මේ මානසික බෙදීම නිසා. එයා දන්නවා කයට ස්පර්ශ වුණොත් සැපක් ලැබෙනවා හැබැයි ඒක පේන දෙයක් නෙමෙයි. පේන දෙයක කිසි සම්බන්ධයක් නැහැ ඒකෙදි. එතකොට සැප දුක් විඳින ටික කවදාවත් ඕගොල්ලෝ දැකලා නැහැ. දැකපු කිසිම දෙයකින් සැප දුක් විඳලා ජීවිතය ඇත්ත ඒක. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා අහවල් අහවල් රූප බලලා අහවල් අහවල් දේ එක අහවල් අහවල් කට්ටිය එක අපි සැප දුක් විඳලා තියෙනවා කියලා. සැප දුක් විඳපු කිසිම දෙයක් ජීවිතේ කවදාවත් ඔයගොල්ලෝ දැකලා නැහැ. දැකපු දේවල් වල සැප දුක් නෙවෙයි. දැකපු අහපු දේවල් වලින් හිතෙන් හිතල සතුට වෙන්නේ නැති. ඒක දැකපු දේ හින්දා සැපවත් උනා නෙමෙයි. ඒක ගැන සැප හිතෙන විදිහට අපි හිතලයි දැකුවත් කියලා දෙනවා. ඒක චක්කු විද්‍යාවේ කියන්නේ උපේක්ෂා භාගතයි. ආ මේක හොඳයි මෙහෙමයි කියලා බලෙන් තමයි අපි ඒක සැපවත් කරගෙන තියෙන්නේ. අර මං කියා ඔකට කියන්නේ දැන් උදාහරණයක් දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතෙන්ද බැනගෙන යනවා කියන්නකෝ. දැන් අපි ඔක්කොටම කනට කනත් සද්ද සෝත විඳන මේක උපේක්ෂා සහගතයි. එක්කෙනෙකුට උදව් කරනවා. එතන එයා නැගිටින්න යනවා මට බැන්න නේද කියලා. අර සද්දේ ඔක්කොටම ඇහුණා නම් එතනකොට විතර තරහ ගියේ. දැන් ඒ ඇහෙන වචන ටික තුල දැනුම තිබුණා නම් අපි කාටවත් දැනුම තියෙන්න ඕනේනේ. අරය විතර හා මට බයිනව නේද අර මට තමයි බයින කියලා ඉතින් හිතාගෙන තියෙනවා. තේරෙනවද කියන්නේ? දැන් ඉතින් හිතාගත්ත එකට යාර තමයි ගිහිල්ලා තියෙනවා මිසක මේ දැනුම නෙමෙයි. එතකොට එයා බැනුම් අහගෙන තියෙන මිසක කවුරුත් දැනලා නෙමෙයි කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතන්නේ කවුරුහරි දැනලා කියලා. දැන් අපි කියමු ඔන්න සිංහල දන්න කෙනෙකු ඉංග්‍රීසි දන්න කෙනෙකු ඉන්නවා ඇවිල්ලා ජර්මන් ජාති කෙනෙක් ඇවිල්ලා මොනවා කියනවා දැන් සද්ද නම් කාටත් එකයිනේ තේරුණා කියන්නේ මොකද සෝත විඥානය හම්බුනද හම්බුනා සෝත විඥානයේ නිමිති ගන්න මනස ඉදිරියට නැහැ එතකොට අපි දන්නේ දැන් දන්න විදිහ ඇති වෙනකොට කෙනෙක් තමන්ව තරහ විසන විදිහ දැනගන්නවා නේද කෙනෙක් රාගය තියෙන විදිහ දැනගන්නවා එහෙනම් ඒ ටික තමන් තුළින් පුරව ගන්න ටිකක් මිසක මෙතෙක්යි දෙයක් නෙමෙයි ඒ වගේ දකින දේ අරබිය දුක හෝ සැප හෝ විඳලා තියෙන අපි මිසක අහන දේ අරබිය දුක හෝ සැප හෝ විඳලා තියෙන අපි මිසක දැන් ඒ වගේම ඇවිල්ලා කවුරු හරි වචන ටිකක් කියනකොට මම මෙතන හිතන ආ මට කොහොමද කියනව නේද කියලා හිතාගෙන මම ඉතින් සතුටුයි අන්තිමට තන්නේ මම සතුටුයිලා කියන්නේ මාවම ඔස්සලා අරගෙන මට ಗುಣ කියනවා කියලා හිතලා මම ඉතින් සතුටුයිලා දැන් මම උඩ අර වචනේ නිකම්ම වචනයක් උදලා අපි හිතාගෙන ඉන්නේ ඒ වචනේට සතුටු වුණා කියලා නමුත් යථාර්ථයේ තමයි සෝත විඥාණයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඒ සද්දේ සෝත විඥාණයෙන් අරගෙන සම්බටිතන හිතෙන්ම පිළිගන්නකොට සම්තිරණ වොත්තපන මොකද සම්තිරණ වොත්තපන මට ප්‍රශංසා කරනවා නේද කිව්වා ඊට පස්සේ ජවන් හොඳට සතුට වෙන සිංචකක පොංගලෙන් මට දැන් ඉතින් හරිම ප්‍රශංසා ඊට පස්සේ ඒ හිතෙන් සිටින් කියින් කියින් කරනවා කොහොමද මෙහෙට දැන් එන්න මෙහෙ එන්න කියලා මොකද මේ දැන් හිතේ අරහේ දෙයකට මේ කියනවා කියලා ඒ දැන් මම හොඳට සතුටේ ඊට පස්සේ මේ චේතනාවනේ දැන් මට මුල් වෙන්නේ සිතින් කියන කරන්නේ ඉතින් හරි ප්‍රියමනාපව තමයි දැන් මේ මේ සිතින් මොතෝන සිතින් කියන්නේ මේ ප්‍රියමනාපයිද එන්න එන්න මේ එන්න වාඩි වෙන්නේ ඔය වගේම දැන් සෝත විඥාණයට සද්දය කරනවා මොකද සෝත විඥාණයට එනකන් සද්ද සද්දෙ මිසක හොඳ සද්ද නරක සද්ද කියනකත් නැහැ සති සද්දේ ඊටත්ේ සම්පටිච්චන ඒ අරමුණ මනෝ විඤ්ඤාණ සිත්ෙන් පිළි අරගෙන සම්තිරණ මේ මට දැනනා නේද නරක ඉදේ දැනනා සම්තිත් හොත්ත ඔන්න නරක සිතක් දැනනා කියන අදහස ඒ සිත උසවල මේ පැත්තට දෙනවා ඔබ මට එනවද බයින්ද කියලා අනිත් පැත්තට දෙනකොට ඔන්න රළු දැන් නරක හෝ හොඳ හෝ කියන දෙකම හැදිලා තියෙන තමන්කාව තමන් විදිහට මනෝපුබ්බංගම ධම්මා තමන් හොඳ හෝ නරක කියන විදිහට උපදවා ගත්තාම හිතන කියන කරන දේවල් ඔක්කොම ඊට පස්සේ ඒ විදිහට හොඳ සිතක් උපන්නාම සිතින් කියන්නේ හොඳයි නරක සිතක් උපන්නා සිතින් කියන්නේ නරකයි ඒකද මම හිතන්නේ කියන්නේ කරන්නේ අරය ප්‍රශංසා කරපු කියන එකටවත් නරකයි කියපු එකටවත් නෙමෙයි එහෙ කියන සද්දෙට නෙමෙයි මංගාව තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාරද කියන එක සිද්ධිය එතකොට හැම වෙලාවෙම අපි ලෝකෙ ජීවත් වෙන්නේ ওই විදිහට නෙමෙයි කටයුතු කරන්නේ බාහිර දේවල් අරගෙන මේ කෙනෙක් එක්ක දෙයක් එක්ක කතා කරනවා කියන හිතේ තියාගෙන හිතාගෙන තනියම අපි එක්කමයි හිතන්නේ කියන්නේ කරන්නේ ඉතින් ඒ වගේ මෙතෙන්දි අපිට තියෙන මේ ඥාන දර්ශනේ පිටරට
ඔය උදාහරණයටම අපි කොහොමද ඔය දිට්ඨි දිට්ඨස්ති කියලා ඔය වාක්‍යෙට කියපු අවවාදය කොහොමද උදාහරණයක් විදිහට
දකින්න පෙර තිබුණත් නෙමෙයි දකින්න වෙලාවේ තියෙනවත් නෙමෙයි මේ දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි දකින්න වෙලාවේ බාහිර පිටුරු නොකර තමන් තුලම පේනවා ඒ කියන්නේ මෙහෙම සතහනක් දැනෙන හේතුව මේ ඇහෙන් බලන නිසා මෙහෙම පේනවා කියලා දකින්න.
දැන් ඒ ඉඳ මිනිහක් කියපු දෙයි.
ඔව්.
අපි කොහොමද දන්නේ ඔය සුත්තේ සුතමත්තේ කියන්නේ.
දැන් ඒකට කරන්න තියෙන එකම දේ තමයි ඒ සද්දේට නිමිත්තක් තියන්න එපා. සද්දේට නිමිත්ත ප්‍රතිබහම සද්දේ අපහැරන ඉබේ සුත්තේ සුතමත්තා. ඒ කියන්නේ ඔබතුමාට සද්දයක් ඇහෙනකොටම ඊට පස්සේ අපි ඔබට මොකද වාහ සද්දයක් ඇහෙනකොට අපි කියන බස් එකේ සද්දේ කියලා. ඔබතුමා ශරීරයේ තේරෙන්න ඕනේ බස් කියලා කියුනේක හිතටයි කියුනේ ඇහෙන සද්දේ අනික හිතට තේරෙන එක අනික සද්ද වලට බස් නැහැ බස්සට සද්ද නැති වෙනවා ඔය දෙක වෙන් කරගත්තාම ඔබතුමාට මේ සද්දෙට නිමිති නැහැ ආය හොයාගෙන යන්න බැහැ ඇයි දැන් බස් එක කියන එක කිහි වෙනකොටම හඳුනාගත්තොත් අපි කිය ඔය සද්දෙම ඇහුනොත් ඇස උපතින් ඇස් නැති කෙනෙකුට ඔය සද්දය ඇහුනොත් එයාට ওই බස් එක කියලා අපිට සිහි වෙන සතහන සිහි වෙයි නෑ එයාට එකම සද්දය ඇහිලා එයාට සිහි නොවෙනම් මට සිහි වෙන හොඳට ගත යුතුයි එහෙනම් මේ සිහි වෙන හෝ නොවෙනවා කියන මේ සිද්ධිය අදාළ නෑ සද්දෙට සද්දෙ කියන්නේ මේ ටිකට අයිති දෙයක් නෙමෙයි කියලා වෙන් කරගන්න ඔබතුමාට සද්දෙට නිමිති නැති මනස අඳුරගන්න. දැන් ගිරවෙක් කියන ගිර වගේ සද්දේ කියනකොට සද්දෙට ගිරව නැති වෙන්න ඕනේ. රතු පාට හොට තියෙන කොළ පාට ඇඟ තියෙන ගිරවෙක් කියනකොට ඒක පේන්නවනේ මොකේද? මනසයි. මොකද අපි බය වෙන්නේ හැම වෙලාවෙම වැඩි කොටසක් අපි හිතෙන්දා. මම අර කීයේ දැන් දොර වෙද්දී එහා බැරිවලා නියපොත්තක් ඇඟිල්ලක් එහෙම තිබුණොත් ශනිකව අපි මහා ගන්නවා මහා නොදක මහා මිනිහේ මිනිහෙක් කෙරෙහි හැපති ඉන්නවා වේදන් කෑ ගහගෙන දුවයි. දැන් ඕගොල්ලෝ මිනිහෙකුට බය වුණේ දැක්කේ නියපොත්ත විතරයි. එතකොට නියපොත්ත දැක්කම සිද්ධියට ඕගොල්ලෝ බය වෙනවා. ඉතුරු ටික දැක්කම මනෝමය පුරවලා තියෙනවා. බය වුණේ නියපොත්තට ඕගොල්ලෝ මනෝමය පුරවපු ටිකටයි. ඒකද නුවන් ඥාන දර්ශනය තියෙනකොට ඒක ඇත්තටම සමහර විට විවේකී නිවිහැන හිල්ල කරන්න ඕන දෙයක් නෙමෙයි අපි කරලා තියෙන එතකොට. නේද? නමුත් ඒකෙන් නිදෙන්න නුවණින් යුක්ත කළ යුතු තියෙනවනේ බොහොම විවේකයෙන් කරන්න පුළුවන් හරියට දැන් කෑගහන තර දිවා කියලා ඒක නෙමෙයි කරන්නේ ඒ වගේ ශබ්දය ඇහෙනකොටම ශනිකව අපි සිහි කරගන්න ආශ්‍රෝ කියන්නේ ඒක මේ ශබ්දය ඇහෙනකොට මට බැන්න නේද කියලා බලිනවා නේද කියලා සිහි කරගන්න එතකොට ඔබතුමා මේ ටික සිහි කර නොගත්තු ඔබතුමා මේ ලෝක කිසිම දවසක ප්‍රසංසා හෝ ලාභ කියන දෙක මතන පුට්ටස ලෝක ධම්මෙහි චිත්තයතන අටලෝ දහමින් කම්පාණු වී ඉන්න පුළුවන්. මෙයාට සද්දේ සද්දේ විතරක් නම් එයා දැක්කොත් හැම වෙලාවෙම නින්දාව හෝ ප්‍රසංසාව හදාගෙනයි මම නින්දා ඉඳලා තියෙන්නේ ප්‍රසංසා ඉඳලා තියෙන්නේ කියලා තීරණ මට්ටමට එනවා සද්දේයි සද්දේ දැනගන්න බවයි කියන දෙක දෙන් කරන්න පුළුවන් මට්ටමට ආවා. එතකොට මේ පොතෙන්ට හැබැයි එන්න ඕන එකක් ගන්න බෑ. මේ අපි සීලයෙන් බිල මේ හිත සමාධි කරන්නේ ඔය දැත්ත අපි දැකීම එන්න. අපි හැබැයි දැනගෙන ඉන්න ඕනේ මේ කරන්නේ මේකයි කියන එක. සත්‍යයක් ඇහෙනකොට සුතේ සුතමත්තන් කියලා කියන්නේ ඇහිම ඇහිමක් පමණයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙකුගේ සත්‍යයක් වුණා වෙන්න බෑ ඒක. ඒ කෙනෙක් කියනකොට සමාස. අනුන්ගේ අර අර උගර පෙන්නම් දැ මිලිදු නාගසේන සංවාදයේදී නාගසේන හමුලගෙන් අහන්නේ මිලිදු රජුරෝ මිලිදු රජුරන්ගේ නාගසේන හමුල අහන්නේ මහරජා මේ ලුණු කරේ තියාගන්න පුළුවන්ද කියලා ලුණු ගෙනියන්න පුළුවන් ලුණු ගෙනියන්න බැ ලුණු ඔය දිය ලුණු තියෙන කඩෝලින් කිරව ගන්න බැයිද ඔයගොල්ලන්ට? පුළුවන්. එහෙනම් කිරව දුක ගෙනියන්න බැයිද ලාගහන්න? පුළුවන්. එහෙනම් බෑ කියන්නේ. බෑ හා ලුණු ගෙනියන්න පුළුවන් කියන්නේ කවුද? බෑ කියන්නේ කවුද? පුළුවන් නේ? ලුණු කියන්නේ ඒක රසද්ද නැද්ද? ලුණු වල කැට තියනවාද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඈ? ලුණු වල කැටගෙන හරි පොඩ්ඩක් බලමු අපි දැන් දැන් ඉස්සෙල්ලා අපි ලුණු කියන එක රසක් නේ දිවට ගෑවෝ දැනෙනවා රස රසට නම් කරන්න ලුණු කියලා හරිද රස දැන් ලුණු රස මොන වගේද අර සුදු පාට කැට කැට තියෙන ටික ඇහෙන් දැකපු රූපේ ඒක අයින් කරන්නකො දැන් ලුණු රස පෙන්වන්නකො මට එහෙනම් ඒ රස කරිද්දයන් ඉන්න කොහොමද? කරට ගත්තොත් ඇඟට දැනෙන කාය ස්පර්ශ කිලෝ 50 කියලා දැනෙන තැන කාය විඥාන විඤ්ඤාය එක පටල ධාතුව. ඇහෙන් සුදු පාට කැට කැට ගත්තොත් ඒක රූප ආයතනය. දැල් රූප කරිද්දයන් ඉන්න පුළුවන්. සුළුනේ කියන එක කරිද්දයන් ඉන්න පුළුවන්. අන්න රසයේ රසමත්ත ලුණු ටිකක් විතරයි. රසයේ රසයක් විතරයි. සුදු පාට කැට කැට තියෙන ටික මේ රසට අයිති වුණා නම් අපි ලුණු කියලා පේන ටික මේ රසට මේ කැට කැට සුදු පාට කැට කැට පේන එක අයිති වුණා නම් කැට කැට පේන එක සුදු පාට රසට අයිති වුණා නම් උපතින්ම ඇස් නැතුව පේන කෙනාගේ දිවටත් මේ වගේ ටිකක් තියන්න පුළුවන්. එයාට පෙනේද අපිට පේන සුදු පාට කැට කැට තියෙන ටික? එහෙනම් මේ සුදු පාට කැට කැට පේන එක ලුණු රසද? ලුණු රසට කැට නැහැ නේ. ලුණු රසට පාට නැහැ. පාට තියෙන්නේ කැට තියෙන්නේ වර්ණ සතහන් වලටයි හැඩතලතාව පාට තියෙන්නේ. වර්ණ රූපය කියන්නේ පාට සහ හැඩතල. කැට කැට කියන්නේ හැඩතල. එතකොට සුදු පාට කියන්නේ වර්ණය. ඒ දෙකමයි ති රූපය. රූපය තියෙන්නේ චක්කු විඤ්ඤාණයට හැට. හරි. එතකොට එහෙනම් ඒ එකක්ව ලුණු රසද? එහෙනම් ලුණු රසට හැඩ හෝ රූප නැත්තම් ලුණු රස ඕගලන්ට හොයාගෙන යන්න පුළුවන්. දැන් සිහි කරනකොටම ලුණු ටිකක් කියලා ඕගලන්ට ශනිකව තේරුණොත් මනසයි කියන්නේ. එතනම නැතර වෙනවා. ওই සිද්ධියමයි මරණාසන්න මොහොතේදී ලුණු කියලා සිහි වෙනකොට මෙහි අපිට පෙන්වන හින්දා මෙච්චර කාලා අපි ලුණු හොයන්න යෑම ලුණු හොයන්න යෑමම තමයි මේ 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 වගේ තැනකට ඉන්න ආය අවුරුදු 50 60ක් ඉන්නවා රූපයක් ඇතුලේ. ආයෙත් ගිහිල්ලා ලුණු ටිකක් හොයන්න විතරයි මේ යන්නේ සමාජයේ. සිහි කළා ලුණු ටික හොයන්නයි එළියට දැස්සේ. අහුවෙන්නේ අවුරුදු 10 ගණනක රූපයක් ඇතුලේ සමාජයට. නමුත් ලුණු ටික සිහි වෙනකොට ඒක හඳුනාගත්තොත් මේක මනසයි කියන එකෙන් ඒක හොයන්න බෑ කියන එක දැනග තිබුණොත් කියන්නේ නැහැ ඔය. එහෙමවත් උන්නේ මේ මෝඩකම අතහැරවම රස දැනෙනකොට කැට සිහි කරන එක නැති වෙනවා. කැට සිහි කරන එක උපදින එකම නෑ. එතකොට මේ රසේ රස මතක. මොතේ මොතේ වත්තා අල්පේ වලතුන්ට හද නෑ ඒක යරදියා කියලා තේරෙන හින්දා නතරගෙන යම් දවසක් තියෙන්න ඕනේ මේ ධර්මතා දෙක දෙකක් වුණාම දිවද රස දැනනකොට ඒකට තමයි ගමක් හිතෙන එක නූපදින් තත්ත්වයටපත් වෙනවා. හිත නැතු ඉදීම නෙමෙයි වෙන්නේ. හිතන එක නතර වෙනවා. එහෙම වුණොත් රස දැනීම දැනීමක් විතරම ලෝකේ සුදු පාට කැට කැට කියලා කියනවා කියන එක සිහි ඇතුව නොවන ඇතුව මේකට ගැට ගන්න නැතුව ඕන සිහි කරන්න පුළුවන්. මේකට බැඳිලා ඉන්නෙත් නැහැ, රැවටිලා ඉන්නෙත් නැහැ, තමන් මේ ලුණු කියලා රැවටිලත් නැහැ. ඒ සතහන් නොවන සිහි කරන්නත් පුළුවන්, දැනගන්නත් පුළුවන්. ඒක වෙනම සිද්ධියක්. මේක වෙනම සිද්ධියක්. මේක ගැටෙනකොට ඉබේම ලුණු පාට පාට ලුණු එන්නේ නැහැ. ඒ මෝඩකම දුර කරන්නම
කියන්නේ.
රස ගතිය එන්නේ නැහැ. පංච ගතියක් තියෙන්නේ. තිරිසන් ගතිය, දේව ගතිය, මනුෂ්‍ය ගතිය. දැනෙන ස්වභාවය තමයි චිත්ත ලුණු ඇඹුල් කියලා ඒ රසට නම් කරන්නේ. ඒකට පාට නැහැ. හැඩ නැහැ. චිත්ත රස කියනකොට කරවිල කොහොඹ කියලා ගෙඩි ගස්ම වගන්න එපා රසට. එහෙම උත් ඒ චිත්තද හොයාගෙන යන්න බෑ. කාගේ චිත්තද? මොන චිත්තද? චිත්ත කරවිල චිත්ත වුණොත් නේදෝසි. එතකොට හොයාගෙන යන්න පුළුවන් අපිට. කොහොඹ ගහේ චිත්ත වුණොත් හොයන්න පුළුවන්. චිත්ත කිව්වට මොනකේ චිත්තද? නිමිත්තක් නැත්නම් චිත්තට. රස මොන රසද?
එහෙනම් හරි නේද අපි?